ආයන්තින් නාබිනන්දති පක්කමන්තින් නසෝචති සංඝා සංඝාමජින් මුත්තං තමහං බ්‍රෝමි බ්‍රාහ්මනන්ති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපේ මේ ජීවිත ගමනේ අපිට නොයෙකුත් පුද්ගලයෝ හමු වෙන්න පුළුවන්. ඒ වගේම නොයෙකුත් පුද්ගලයෝ දුරස් වෙලා යන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහේ හමුවීමක්, දුරස් වීමක් සහිත ලෝකයක් තමයි මේක, සහිත ජීවිතයක් තමයි මේක. එතකොට මේ හමු වෙන කෙනා ප්‍රියනම්, අපිට ප්‍රිය කෙනෙක් හමු වෙනවා නම්, අන්න ඒ වෙලාවේදී මේ තැනැත්තා හමු වෙනකොට සතුටු වෙන ස්වභාවයක්, ඒ ප්‍රිය ස්වභාවය අගය කරන ගතියක් අපි ළඟ තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අපි හිතුවොත් මේ හමු වෙන කෙනා අප්‍රිය පුද්ගලයෙක් නම්, ඒක ප්‍රතික්ෂේප කරන ගතියක්, ඒකට බෛර කරන ගතියක් අපි තුල තියෙනවා. ඒ වගේම මේ ප්‍රිය හමුණු කෙනා වෙන් වෙලා ගියොත්, ඒ වෙන් වෙලා යාම අපේ හිතට බොහෝ දුකක් ඇති කරනවා, කාලයක් තිස්සේ වද දෙනවා. ඒ වගේම යම් කිසි විදියක අප්‍රිය පුද්ගලයෙක්ගෙන් දුරස් වෙන ලැබුණොත්, ඒක නම් ලොකු ජයග්‍රහණයක් විදියට කවුරු කවුරුත් දකිනා වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහේ හමුවීම්, වෙන්වීම් සහිත ජීවිතයක් තමයි අපි ගෙවන්නේ. එතකොට මේ හමුවීම්, වෙන්වීම් ගත්තහම ඒවා ගොඩක් දුරට අපිට යම් යම් වෙහෙස පීඩාවක් දනවන සුළුයි. අර ගත කරපු කාලේ, කෙටි කාලේ, නමුත් අර ප්‍රිය කාලේ මතක් වෙවි සමහර විට වද දෙනවා. මෙහෙමත් කාලයක් මම ගත කරා, මෙහෙමත් අපි කටයුතු කරා කියලා අන්න මතක් වෙවි වද දෙන ගතියකුත්, ඊට පස්සේ අන්න ඒ දේ නැවත නැවත හොයාගෙන යන ගතියකුත්, මොකද්දෝ ඔන්න ඔහොම දෙයක් අපි ගාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ විවිධ ඇත්තෝ හමු වෙන, ඒ හමු වෙච්ච ඇත්තෝ යම් කලකදී වෙන් වෙන මේ හමුවීම්, වෙන්වීම් සහිත ජීවිතයක් අපි ගෙවනකොට මෙන්න මේ චිත්ත පීඩාවක් මතුවෙලා එනවනේ. මෙන්න මේ චිත්ත පීඩාව පිළිබඳ කතාවක් අපි ගොඩදෙනෙට අදාළයි. කොහොමද මේ වගේ චිත්ත පීඩාවලට අපි මුහුණ දෙන්නේ? කොහොමද මේ වගේ අවස්ථාවලදී අපේ හිත බේරගන්නේ? කොහොමද මේ වගේ අවස්ථාවලදී මේ දුකෙන් මිදෙන්නේ කියන එක කාට කාටත් අදාළ වූ ප්‍රශ්නයක් කියලා අපිට කියන්න පුළුවන්. කාගේ කාගේ ජීවිතවලට ඒක බොහොම ප්‍රායෝගිකවම අදාළ වෙනවා. ඉතින් එන්නේ විදිහේ අදාළ මාතෘකාවක් තමයි අද දවසට ඉදිරිපත් වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහේ කෙනෙක්, ප්‍රිය කෙනෙක් හමු වෙන අවස්ථාවේ අපේ ස්වභාවය කොහොමද? ඒ ප්‍රිය කෙනා වෙන් වෙලා යන අවස්ථාවේ අපේ ස්වභාවය කොහොමද? ඒ හමු වුණ අවස්ථාවේ අපේ හිත ඒක පිළිබඳ බොහෝ සතුටක්, ඒක පිළිබඳ උදං ඇනීමක් මතු කරගනිද්දී, අර විදියට වෙන් වෙන වෙලාවේ නම් ඒක පිළිබඳ බොහෝ දුකක්, කඳුළු සැලීමක් මතුවෙලා එනවා. ඉතින් ඔන්න ඔය විදිහේ මොකද්දෝ ස්වභාවයක් අපි ළඟ තියෙනවා. අන්න ඒ ස්වභාවය නිසා අපිට විවිධ අවස්ථාවලදී නොයෙකුත් වෙහෙස පීඩාවලට ලක්වෙන්න හේතු වෙලා තියෙනවා. නොයෙකුත් විදිහට අපි හැඳීම්, බැලපීම් ඇති කරගන්නවා. මේ විදිහේ දේවල් වලට මට මුහුණ දෙන්න බෑ කියලා කතා කරනවා, විලාප තියෙනවා. මේ විදිහේ දේවල් මට දක්නට නොලැබේවා, මේ විදිහේ දෙයක දෙයක් කරා මට යන්නට නොලැබේවා කියලා ඔය විදිහේ ප්‍රාර්ථනා සිද්ධ කරනවා. කෙසේ නමුත් මේ ජීවිතේ කියන ගුරුවරයා ටිකක් කටුක සැර ගුරුවරයෙක් කියලා අපිට කියන්න පුළුවන්. මොකද හේතුව කොච්චර එපාකුවත්, කොච්චර හොඳ ඒවා විතරක් අපේක්ෂා කරත් ඒ අපේක්ෂාවන් නිශ්ච සිද්ධ වෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ ජීවිතය නැමැති ගුරුවරයා එයා අපිට විවිධ පාඩම් කියලා දෙන්න හදනවා. විවිධ ගිලගන්න අමාරු, දරාගන්න අමාරු පාඩම් පන්ති, එහෙම නැත්නම් දේවල් අපිට ගෙනහැර දක්වනවා. ඉතින් එන්නේ විදිහේ දෙයකට මුහුණ දෙන පිළිබඳ, මුහුණ දීමක් පිළිබඳ කාට කාටත් අදාළයි. අන්නේ අදාළ කතාවට සම්බන්ධ කරන්න පුළුවන් යම් කිසි විදියක සිදුවීමක් කියලා කිව්වත් හරි මේක ගොඩ දෙනෙක් අහලා තියෙනත් පුළුවන් ඇත්තටම මේ සිදුවීම. ඉතින් අපි බලමු ඒක අද දවසට සම්බන්ධ කරගෙන, අද දවසට ගලපගෙන ඉදිරියට යන්න. ඉතින් එතන සඳහන් වෙන්නේ ඇත්තටම මේ ශාසනය පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් පිළිබඳ තමයි සඳහන. එතකොට මේ හාමුදුරුවන්ගේ නම සංගාමජී. එතකොට සංගාමජී කිව්ව ගමන් ඒ නමෙත් මොකද්දෝ අර්ථයක් තියෙනවානේ. කියන්නේ සංග්‍රාමය දිනන ලද වගේ අදහසක් තමයි නමෙත් තියෙන්නේ. ඉතින් කෙසේ නමුත් මෙන්න මේ සංගාමජී කියන හාමුදුරුවෝ සැවැත්නුවරට වරක් වඩිනවා බුදුරජාණන් වහන්සේව වන්දනා කරන්න, බුදුරජාණන් වහන්සේව බැහැ දැක ගන්න. ඒතර මේ විදියට මේ කොහෙදෝ ප්‍රදේශයක ඉඳලා සැවැත්නුවරට මේ හාමුදුරුවෝ බුදුන් දැකීමේ අදහසින් පැමිණෙනවා, වඩිනවා. එතකොට මේ සැවැත්නුවර ඇත්තටම මේ ස්වාමින් වහන්සේගේ මුල් ගම කියලා කිව්වොත්, උපන් පදේශ කියලා කිව්වොත්, එතකොට ඒ විදිහේ දන්න අඳුරන තැනකට තමයි මේ හාමුදුරුවෝ පැමිණෙන්නේ. ඉතින් මේ විදියට ඇවිල්ලා මේ බුදුන් දකින අදහසින්, වන්දනා කරන අදහසින් ඇවිල්ලා දවස් කිහිපයක් මේ ජේතවනාරාමේ කල් ගෙවනකොට මේ හාමුදුරුවන්ගේ පුරාණ දුතිකාවට, එව නැත්තම් පුරාණ භාර්යාවට මේක ආරංචි වෙනවා. මෙන්න ඇවිල්ලා ඉන්නවා, මෙන්න මනුස්සය ඇවිල්ලා ඉන්නවා කියලා ආරංචි වෙනවා. ඉතින් මොකද කරන්නේ, මේ ගෑනු කෙනා තමුන්ගේ කුඩා දරුවත් අරගෙන ජේතවනාරාමයට යනවා. යනකොට මේ හාමුදුරුවෝ යම් කිසි ස්ථානයක තනියම ගසක් මුල වැඩ ඉන්නවා. ඉතින් මේ තැනටම ගියපු මේ කාන්තාව මේ හාමුදුරුවන්ව අමතලා මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් සිද්ධ කරනවා. මොකද කියන්නේ, ශ්‍රමණයන් වහන්ස, මම කුඩා පුතෙක් ඇති මවක්. ශ්‍රමණයන් වහන්ස මාව පෝෂණය කරන්. ඔබ තමයි ඉදිරිපත් කරන ඉල්ලීම කියලා කියන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදියට කිව්වහම දැන් මේ ප්‍රකාශයේ තියෙන අදහස පොඩ්ඩක් ගන්නකෝ. දැන් අපි අපේ හැඟීම් දැනීම් වලට අනුව මේ ප්‍රකාශය මොකද්ද කියලා බලන්නකෝ. මේ විදියට කාන්තාවක්, මේ විදියේ කුඩා දරුවෙක් සමග තනි වෙච්ච කාන්තාවක්. එතකොට ඒ වගේ කෙනෙක් අන්න බාහිර සමාජයෙන් මොන විදියේ අපහසුතා ගොඩකට මුහුණ දෙනවද, ඒ වගේම ඒ වගේ කෙනෙක් පිළිබඳ බාහිරෙන් දකින කෙනෙක්ගේ වුණත් හදවත උණු වෙන ගතියක් මොකද්දෝ එකක් තියෙනවානේ. එතකොට එන්නේ විදිහේ වටපිටාවක් සහිතව කෙරෙන ප්‍රකාශයක් තමයි මේක. මේ කුඩා පුතෙක් ඉන්න කෙනෙක් මම, මේ මාව පෝෂණය කරන්න කියන ඉල්ලීම, අදහස ඉදිරිපත් වෙනවා. ඉතින් ඒක හොඳට ඒ කියන්නේ මොකද්ද, නිකන් හොඳ අමාරු බෝලයක් තමයි මේ දාන්නේ. අමාරු බෝලයක් දාන්නේ මොකද, හේතුව සංවේදී කතාවක් නේ කියන්නේ කවුකුණත් මේ. එතකොට ඒක සංවේදී බව, ඒක අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. සමාජයෙන් විදියට ගත්තත්, ඒ තැනත්තාගේ ඒ ඇතිගේ මානසිකත්වයේ විදියට ගත්තත් සංවේදී අවස්ථාවක්. ඉතින් කෙසේ නමුත් මේ ඉල්ලීම ඉදිරිපත් වුණාට මොකද, මේ ස්වාමින් වහන්සේගේ ප්‍රතිචාරයක් නැහැ. මේ ස්වාමීන් වහන්සේ තුෂ්ණීම් භූත භාවයෙන් ඉඳියා කියලා සඳහන් වෙනවා. එතකොට අනේ ඉදිරිපත් වෙච්ච ඉල්ලීම මෙන්න ලැබිච්ච පිළිතුර. එතකොට දෙවනි පාරත් මේ විදිහේම ඉල්ලීමක් සිද්ධ කරනවා. මොකද්ද කියන්නේ? ශ්‍රමණයන් වහන්ස, මම කුඩා පුතෙක් ඇති මවක් මාව පෝෂණය කරන්න. දෙවනි පාරත් අර ස්වාමීන් වහන්සේගේ ප්‍රතිචාරයක් නැහැ. ඊට පස්සේ තුන්වෙනි පාරත් මේ විදිහට ඉල්ලීමක් සිද්ධ කරනවා. එතකොට තුන්වෙනි පාරත් ප්‍රතිචාරයක් නැහැ. එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ මුල් සිදුවීමේ තියෙන තොරතුරු. එතකොට මේ විදිහට දෙයක් වුණාම සාමාන්‍ය බාහිරෙන් බැලුවොත් අපි මේ හාමුදුරුවන්ගේ ස්වභාවය අනුමත කරන ගතියක් අපි ළඟ නැහැනේ. ඒක බොහොම පැහැදිලි. අපි කෙලින්ම මේ හාමුදුරුවන්ගේ ස්වභාවයට නිග්‍රහ කරනවා. බලන්න මේ කාන්තාවක් මේ දරුවෙක් එක අසරණ කරලා ගිහිල්ලා දැන් හැකැල්ලවත් බැලුවේ නැහැ. වචනයක් කතා කරේවත් නැහැ. එතකොට ඒක යම් කිසි විදියක නිකන් නිග්‍රහ කළ යුතු මහා නරුම ගතියක් වගේ කියලා කෙනෙක්ට පේන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තටම නිකන් එහෙම නැතුවත් නොවේ. නරුම ගතියක් නොවනවත් නොවේ. කෙසේ නමුත් ඉතින් එන්නේ විදිහේ තුන් වරක් ඉල්ලීමක් ඉදිරිපත් කරනවා. ඒකට මුකුත්ම ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ කාන්තාව මොකද කරන්නේ? මේ ශ්‍රමණයන් වහන්ස, මේ ඔබගේ කුඩා පුතා මොහුව පෝෂණය කරන්න කියලා අන්න නැවතත් ඉල්ලීමක් ඉදිරිපත් කරනවා. ඉල්ලීමක් ඉදිරිපත් කළා. මොකද කරන්නේ? අර දරුවව එතන දාලා මේ තැනැත්ති පිට වෙලා යනවා. දැන් ওই විදිහේ දෙයක් කරනවා දෙවනුව. මේ ඔබගේ දරුවා, මේ පුතා, කුඩා පුතා මොහුව පෝෂණය කරන්න කියලා මේ දරුවව දාලා මේ කාන්තාව යන්න යනවා. ඉතින් දරුවව දාලා ගියාට මොකද මේ ළඟ එතනම මේ හාමුදුරුවෝ ඒකටත් කිසි ප්‍රතිචාරයක් නැහැ. මේ කුඩා දරුවෙක් මේ ළඟ දාලා ගියා, ඒකට යම් කිසි ප්‍රතිචාරයක්වත් නැහැ. ඉතින් අන්න ටිකක් වෙලා ගිහිල්ලා කොයිදෝ ඉඳලා හැංගිලා බලා ඉඳලා කොයිදෝ ආපහු ඇවිල්ලා, අපෝ මේ මහානාගේ කිසිම දරු කැක්කමක් නැහැ, කිසිම හදානුකම්පාවක් නැහැ කියලා ආපහු දරුවත් වඩාගෙන මේ තැනැත්ති බැන බැන පිට වෙලා යනවා. ඉතින් ඕක තමයි වෙන සිදුවීම. එතකොට මේ වගේ සිදුවීමක් දැක්කහම අද කාලේ නම් නඩත්තු ඉල්ලලා නඩු දාන්න පුළුවන්. නඩුව දිනන්නත් පුළුවන් බොහොම පැහැදිලිව. එතකොට ඒ විදිහේ ස්වභාවයක් අපිට පේනවා. ඇත්තටම කිසි හදානුකම්පාවක් නැති මහා නරුම ස්වභාවයක් වගේ ගතියක් මේ තුල දැනෙන්න පුළුවන්. ඒ වගේම අර කාන්තාවගේ පැත්තෙන් බැලුවාම ඇත්තටම ඉතින් සංවේදී තත්ත්වයක්වත් නැතුවා නොවේ. හරි. ඒ වගේම කටකෛරාටික කමකුත් නැතුවාම නොවේ කියලා කියන්න පුළුවන් කෙනෙක්ට. කෙසේ නමුත් අන්න මේ විදිහේ තත්ත්වයකට වැටුනාම ඉතින් කටකෛරාටික කණුත් ඉතින් බොහොම ස්වභාවික වෙනවනේ. මේ මේවත් කියන ඔය හොඳ ප්‍රශ්න නැතු ඉන්න තාක්කල් පට්ට කෛරාටික නොවෙන කට්ටිය වුණත් ජීවිතය අපහසු අමාරු අවදිවල තහම බොහෝම පට්ට කෛරාටිකය බවට පත් වෙනවා. මෙහෙම දෙයකුත් තියෙනනේ. අර නිකන් දන් දෙන්න වුණත් නිකන් රට සෞභාග්‍යයෙන් ඉතිරෙන කාලේ දන් දුන්නට මේ හරිම දානපතිය බලා ගන්න පුළුවන්. රට බංකොලොත් වෙච්ච කාලෙක කොහොමද යාගේ ස්වභාවය කියලා ගත්තොත් සමහර විට ඉස්සෙල්ලාම කවලා දාන්නේ දන් දෙන එකෙන් තමයි. එයන් වයිදී දේවල් තියෙනවා. අපි මේ අපේ තත්ත්වයේ හොඳකම් විතරක් දානපතියෙක් වෙලා තත්ත්වයේ හොඳකම් විතරක් අර විදිහට මොනවාද කට්ට කෛරාටික කන් නැති වෙලා වැඩකුත් නැහැ. අපහසු අමාරු කාලවල තමයි අන්න මිනිස්සුන්ගේ යථා ස්වභාවය ඇත්තටම හොයාගන්න පුළුවන්. ඉතින් එතකොට මේ වගේ තත්යකට මුහුණ දුන්නාම ඉතින් කට්ට කෛරාටික වෙන එකත් ඉතින් ස්වභාවිකයි. ඒකත් බොහොම ස්වභාවිකයි. ඒකේ නමුත් ඉතින් ඔන්න ඔය විදිහේ සිදුවීමක් සිද්ධ වෙනවා. මේ සිදුවීම දැක්කහම අපිට නම් එච්චර ප්‍රිය ස්වභාවයක් අනුමත කරන්න පුළුවන් ස්වභාවයක් නෑ කියලා කාට කාටත් හිතෙන්න පුළුවන්. විශේෂයෙන් කාන්තාවක් එහෙමගෙන ඉන්නවා නම් ඉතින් ඒගොල්ලන්ට නම් කොහොමත් හිතේවිනේ. එසේ නමුත් මේ සිදුවීම පිළිබඳ භාග්‍යතුන් වහන්සේගේ අදහස අපිට දැනගන්න ඉඩක් ලැබෙනවා. ඒ ඉඩ ලැබෙන්නේ කොහෙදිද? අන්න උදාන පාළියේ. උදාන පාළියේ මේ සිදුවීම බලාගෙන ඉඳලා උදානයක් කියපු උදානයක් සඳහන් වෙනවා. ඒතර අර ස්වාමීන් වහන්සේ පැත්තක සිදුවීම පැත්තක දැන් මේ බුදුරජාණන් වහන්සේ තමුන්ගේ මතේ තමයි ඉදිරිපත් කරන්නේ. මේ සිදුවීම දිහා බලාගෙන ඉඳලා භාග්‍යතුන් වහන්සේගේ මතේ ඉදිරිපත් කරනවා. එතකොට බුද්ධ මතේ දිහා බැලුවහම අපේ මතෙත් එක්ක කොච්චර ගැලපෙනවද, මේ සමාජයේ සම්මතෙත් එක්ක කොච්චර ගැලපෙනවද කියලා විමසලා බලන්නත් පුළුවන්. කෙසේ නමුත් ඔන්න අලුත්ම බැල්මක්, බුදු කෙනෙක්ගේ බැල්මක්, මේ වගේ දේකුත් අපිට මේ සිදුවීම පිළිබඳ දැන දැක ගන්න පුළුවන්. අර භාග්‍යතුන් වහන්සේ කොහෙදෝ ඉඳලා මේ සිදුවීම දැන දැක ගනිමින් කරපු උදානයක්, උදාන වාක්‍යයක්. උදාන වාක්‍යයක් කියන්නේ සතුටු වාක්‍යයක්. සතුටු වාක්‍යයක් කියලා කිව්ව හැකේ. ඒතකොට සතුටු වාක්‍යයක් කියන්න පුළුවන් දෙයක්ද මේ සිදුවීම කියලා ප්‍රශ්නයක් එනවනේ. සතුට ප්‍රකාශ කරන්න පුළුවන් සිදුවීමක්ද මේක කියලා ප්‍රශ්නයකුත් එනවනේ. කෙසේ නමුත් ඉතින් බලමු මොකද්ද මේ කියන්නේ කියලා. ඒතකොට ඒක තමයි අද දවසේ අපි මේ ඉදිරියෙන් තියාගත්ත ගාථාව. ඒක සඳහන් වෙන්නේ මොකද්ද? ආයන්තින් නාබිනන්දති පක්කමන්තින් නසෝචති සංඝා සංඝාම ජින් මුනි සංඝා සංඝාම ජින් මුත්තං තමහං භූමි බ්‍රාහ්මණ. ඔබ තමයි සඳහන් කරන්නේ ආයන්තින් නාබි නන්දතින් එන්නියට ද සතුටු නොවේ. ඔබ තමයි තියෙන අදහස ආයන්තින් නාබි නන්දතින් එන්නියට ද සතුටු නොවේ. පක්කමන්තින් න සෝචති යන්නිය දැක ශෝක නොවේ. සංඝා සංඝාම ජින් මුත්තං. සංඝාම ජීනි මේ හාමුදුරන්ගේ නම, සංඝාමය දිනන ලද වගේ නමක් තමයි නමෙත් තියෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ ඒකට ගලපලා කියනවා සංඝා සංඝාම ජින් මුත්තං. මොකද්ද මේ සංඝාම ජී සංග්‍රාමය දිනුවා. මේ නමේ හැටියටම වැඩ කරා වගේ අදහසක් තමයි තියෙන්නේ නේද? සංගාමය දිනුවා සංගාමජී. තමහං භූමි බ්‍රාහ්මණ. මම ඔහුට බ්‍රාහ්මණේකයි කියමි. අනෝග තමයි බුදුරජාණන් වහන්සේගේ අදහස මේ පිළිබඳ. බුදුරජාණන් වහන්සේගේ මතේ මේ පිළිබඳ. ඉතින් එන්නේ විදිහේ මතේකුත් ඉදිරියෙන් තියාගෙන අපි බලමු මේකී කතාව තව ටිකක් දිගහැර ගන්න, තව ටිකක් පැහැදිලි කර ගන්න. එතකොට ඇත්තටම අර විදිහේ සිදුවීමක් ගත්තොත් සංවේදී බවක් නැතුව නෙවෙයි. එතකොට අර විදිහේ කුඩා දරුවෙක් සහිත කාන්තාවක්. එතකොට මේ හාමුදුරුවෝ ඉතින් කලින් ස්වාමි පුරුෂයානේ, මේ දරුවගේ තාත්තානේ. එතකොට මේ විදිහේ මන්තරලා දාලා ගිහිල්ලා පැවිදි වෙලා. මේ පැවිදි වෙන එකත් හරි, ඒකත් අපි හිතමුකෝ කඩාන බිඳගෙන යන්න පුළුවන් කියලා ඒ මුල් දවස්වල තියෙන ගැම්මට. නමුත් අනේ පස්සේ කාලෙක හරි මේ පිරිස හම්බුනහම මේ වගේ අවස්ථාවකට මුහුණ දෙනකොට ලොකු වෙහෙසක් පීඩාවක් මතුවලා එන එකත් ස්වභාවිකයි. සාමාන්‍යයෙන් ඉතින් මේ වගේ දේවල් අපිට දැන හඳුර ගන්න පුළුවන්. එතකොට දැන් මේ විදිහේ වටපිටාව කිඳපු කෙනෙක් තමයි මේ ගිහිල්ලා පැවිදි වෙලා තියෙන්නේ. ඉතින් සාමාන්‍ය ඔය රැකී රක්ෂා, ගෙවල් දොරවල්, ඒ වස්තු සම්භාර, ඊළඟට තමුන්ගේ අමුදරුවෝ, මේ වගේ නොයෙකුත් අපි ගොඩට ගසාගත්ත දේවල් තියෙනවානේ. එතකොට මේ විදිහේ දේවල් තියෙනවා. එතකොට දැන් ඔය අපි හිතුවොත් දැන් මේ නෙක්ඛම්මය කියන එක ලස්සනයි වචනේ නම්, හරිම නිකම් ප්‍රිය ස්වභාවයක් දනවනවා ඒ වචනේ, හරිම නිකං ආකර්ෂණයක් දනවනවා ඒ වචනේ. කවුරුත් කැමති ඔයන කම ගැන කතා කරන්න. නමුත් කොරන්න ගියාම තේරෙන ඔය වචනේ හැබෑ රඟේ වැඩි ඕනේ නෑ. අපි හිතුවොත් මාසෙකට දෙකකට ඔය ගෙවල් දොරවල් කට්ටිය කියලා මම මාස දෙකකට ගිහිල්ලා එන්නම් කියලා, එහෙම ඇවිල්ලා ඉඳලා බලන්න ඕනේ නෙක්කම් මේ රඟේ කොහමද කියලා. ඒ මාස දෙකට කොයි විදිහේ වෙහෙසක් පීඩාවක් දැනෙනවද කියලා. දැන් මේ දවස්වල ඉන්නවා මේ කෙනෙක් කලින් නිකන් භාවනාව ගැන නිකන් අමුතු විදිහේ කතාබහ තමයි ඉදිරිපත් කරේ. يعني නිකන් භාවනා නිකන් භාවනා හොඳම භාවනාකාරයෙක් තමයි. හැබැයි දැන් පොඩ්ඩක් හොම්බ බිමැනිලා තියෙනවා. මොකද හේතුව අන්න මේ ගෙදරින් ඇවිල්ලා ගෙදර භාවනාව නෙමෙයි දැන් ඔන්න මේ ඇවිල්ලා නැවතිලා ඉන්නවා. අර ගෙවල් දොරවල් දූ දරුවෝ නොන මාත්‍යා ඒ කට්ටිය ඔක්කොම අතහැරලා ඕන දැන් මාස දෙකකට මම මේ නැවතුණා, මාස තුනකට මම මේ නැවතුණා කියලා නැවතිලා ඉන්නවා. අන්න එතකොට බලා ගන්න පුළුවන් නෙක්කම්ම කියන වචනේ තියෙන නියම රස. අර කියන අර ප්‍රිය රසන්නක් නෙමෙයි තියෙන්නේ, නියම රඟේ දැනෙන්නේ. එතකොට තමයි නෙක්කම් මේ. ඉතින් අන්න මාස තුනකට ඒ ඔක්කොම කියලා වෙන්ගලා ඇවිල්ලා හරි මං ගිහලා එන්නම් මෙන්න ඔබලංගේ ආර්ථික පත්ත්ව සඳහා අවශ්‍ය කටයුතු මෙන්න මේ විදියට මේ මේ වැඩ ටික කරගන්න ඔය ඔක්කොම කියලා ඇවිල්ලත් සාමාන්‍යයෙන් මාස තුනකට වගේ ආවත් මේ විදිහ කාලෙකට ආවත් අමාරුයි. අර භාවනාවල් මුකුත් නෑ, ඔක්කොම උස්සල පොලේ ගැහුවා වගේ. අර මේ පුවක් මලක් පොලේ ගැහුවා වගේ සීසීකට විසි වෙලා යනවා. අන්න එතකොට තේරෙනවා මොකද්ද මේ ප්‍රතිපදාව, මොකද්ද මේ නෙක්ඛම්මි කියන එකේ අදහස කියලා පොඩ්ඩක් දැන හඳුර ගන්න පුළුවන්. ඔය ලොකු ලොකු භාවනා කාර්ය ඔය ගෙවල් වල ඉඳගෙන ටෝක් දෙන කට්ටියට අපි කියනවා ජීවිතේ එක දව එක වරක් හරි මාස 3 4ක් ඔය විදිහේ මේ ආරණ්‍යකට භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා ඒ භාවනාවක් වෙන තැනකට ගිහිල්ලා නිකන් ගිහිල්ලා ඉඳලා වැඩක් නැහැනේ. ඒ වගේ තැනකට ගිහිල්ලා කාලයක් ගෙවලා බලන්න එතකොට හොයාගන්න පුළුවන් ඔය කට්ටියගේ ඔය කතාවේ තරමටම වැඩක් තියෙනවද කියලා හොයාගන්න පුළුවන්. මේ හොඳ පරීක්ෂාවක්. ඉතින් තේරෙනවා නෙකම්ම කියන වචනේ රඟේ ඒක ලස්සනට කියවුනාට බොහොම නිකන් රොමෑන්ටික් ගතියක් ඒක දිහා බැලුවාම මේ වගේ පිච් එකක් ඇඳුනාට. මොකද ඇත්තට කරන්න ගියාම ওই වචනේ තියෙන රස බොහොම කටුක තිත්ත රසක් තමයි තියෙන්නේ. හරි මේ නිකන් ඉන්න බෑ හොස් ගානවා. මර අර මොනවාද ශ්වාසයක් ශ්වාස පිට වෙනවා මොකටද කියලා හොයන්න බෑ. පහුගිය දවසක් කෙනෙක් කියනවා මේ ශ්වාසයක් පිට වෙනවලු මට මේ ගෙදර කට්ටිය මතක් කළත් නෙමෙයි, ඒගොල්ලෝ ගැන හිතවිලි ඇවිල්ලත් නෙමෙයි, මේ මුකුත් එහෙම එකක් නෑ හිතවිලි විදිහට. නමුත් මොකද්ද ඕන නිකන් ඇතුලෙන් නිකන් අර හිර වෙච්ච එකක් වගේ පිට දාන එකත් එන්නේ නිකන් තනි වෙච්ච වෙලාවට, වට පිටාවේ කාර්ය බහුල අඩු වෙච්ච වෙලාවට කියලා ඔන්නෝම සඳහන් කරනවා. එතකොට ඔන්න ඔය තියෙන නෙක්කා මේ තමයි. ඕක ඉතින් දරන්න වැඩි පහසුවක් වෙන එකක් කියලා කියන්න අමාරුයි. හොඳන්නේ ඉතින් කොල්ලම බලන්න ඕනේ. සමහරුන්ට පිස්සු තද වෙන හොඳම එකෙන් හොඳම එකෙන් පිස්සු වැඩිනවා. ආ එහෙම කිව්වොත් කොහොමත් ඉතින් පිස්සුනේ. කොහොමත් පිස්සු එදා ඉඳලා තියුණ ලෙඩේ. ඒක ඉතින් අහන්න දෙයක් නැහැ. ඒක හොඳටම උග්‍ර වෙනවා. ඉතින් මොකද කරන්නේ? ඒක තමයි මේ 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 මනසේ යථා ස්වභාවය මේ ජීවිත ගමනේ තියෙනවා. මොකද්ද එකක්? ඒක දකින්නත් අමාරුයි, දකින්නකට දරන්නත් අමාරුයි. කෙසේ නමුත් ඉතින් මෙන්න මේ හාමුදුරුවෝ නම් කොමාරි මේ ඉඩ කඩන් ඊට පස්සේ මේ රැකී රක්ෂා මේ වස්තු සම්භාර මේ අඹුව ඒ වගේම මේ පොඩි දරුවෙකුත් අතහැරලා ගිහිල්ලා කොමාරීටින් පැවිදි වෙලා තියෙනවා. අනේ මන් දන්නේ නැහැ ඉතින් මේක කොහොම කරාද දන්නේ නැහැ ඉතින්. මම මගේ අත්දැකීමකින් විදියට ගත්තොත් මට පුළුවන් වුණා වස්සු සම්භාර රැකී රක්ෂා ඒ මොන මොනවා හරි තිබුණ ටිකක් තියෙනවානේ. අර තියෙන්නේ නිකන් කුඩා වූ භෝගයක් හරි මහත් වූ භෝගයක් හරි කුඩා වූ ඥාති පිරිසක් හරි මහත් වූ ඥාති පිරිසක් හරි මෙන්න මේ විදියට අතහැරලා යනවා කියලා. එතකොට මේ ගොඩනගාගත්ත දේවල් රැකී රක්ෂා වේවා මේ විදිහේ දේවල් වේවා ඒ ටිකනම් අතහැරලා එන්න පුළුවන් වුණා. ඊට පස්සේ පුරාණ දුතිවි වතාවකුත් ඉඳලා ඒකත් අතහැරලා එන්න පුළුවන් වුණා. හැබැයි මේ දරුවෙක් ඉඳියා නම් එන්න බැරි වෙයි කියන අදහසක් මගේ තියෙනවා. මේ මේකත් තිබුණේ නැති හින්දා කියන්න බෑ. ඒ වුණාට බැලු බැල්මට පේනවා එහෙම වුණා නම් ඕක කරන්න බෑ කියලා. එහෙම වුණා නම් අමාරුයි කියන අදහස තියෙනවා. කෙසේ නමුත් මේ හාමුදුරුවෝ ඒකත් අතහැරලා තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේගේ ශක්තිය පිළිබඳ යම් කිසි හැඟීමකුත් ඒ මුල් සිදුවීමෙම තියෙනවානේ. මේ දරුවෙකුත් අතෑරලා මේ විදිහේ කුඩා දරුවෙකුත් ගෙදරින් දැද්දි කොහොම හරි මේ හාමුදුරු ඇවිල්ලා ඉතින් පැවිදි වෙලා. මේක මන් දන්නේ නැහැ ඥාති හිත මිත්‍රාදීන් කොහොම අනුමත කරයිද, අර දීග දීපු කට්ටිය කොහොම අනුමත කරයිද, මේවා ඉතින් අදාළ නැහැ. කෙසේ නමුත් ඉතින් ඒ විදිහේ ගමනක් ගියපු හාමුදුරු කෙනෙක්. හරි. එතකොට අපි හිතමු මුලදී නම් ඕක යන එක කඩාගෙන යනවා කොහොමත්. හරි. අනේ එහෙම එකකුත් තියෙනවනේ. ලේසි නෑ, ලේසි කියනවා නෙමෙයි. කෙසේ නමුත් අර මුල් කාලේ තියෙනවනේ අමුතු ගැම්මක්. ඒකට යනවා. ඔය ඔක්කොම අර නිකම් පුවක් කිත්ත ගලේ ගැහුවා වගේ පීසීකට යන විදියට විස්තරලා දාලා යනවා කියමුකෝ. එහෙම ගියා කියමුකෝ. ඒක ඒ ගැම්මට කරන්න පුළුවන්. නමුත් කාලයක් යනකොට දැන් මේ අවුරුදු ගානකට පස්සේ. එතකොට මේ වගේ පරණ සම්බන්ධතා නැවතත් හමු නොවේවා, මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න නොලැබේවා කියන වගේ අදහසක් ඕකුණත් තියෙනවා. මොකද ඒක ප්‍රිය සිදුවීමක් නෙමෙයි, බොහොම කටුක හෙසකාරී සිදුවීමක්. ඉතින් අතහැරලා දාලා ආවා. ඇවිල්ලා අවුරුදු ගානක් ගත වුණත් අනේ තාමත් මේ වගේ දේවල් නම් ආපහු මුහුණ දෙන්න නොලැබේවා, මේ වගේ පිරිස් හමු නොවේවා කියන මොකද්දෝ වෙහෙසකුත් තියෙන්න පුළුවන්. ඊට පස්සේ අවුරුදු ගාණක් යනකොට අර සිදුවීම හාත්පස පේන්න පටන් ගන්නවානි. අර මුල් දවස්වල අර කඩාන බිඳගෙන දමල ගහලා එන 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 එකම නෙමෙයි, ඊට පස්සේ ඇවිල්ලා අවුරුදු ගාණක් භාවනාවක ප්‍රතිපදාවක යෙදෙමින් මේ මාත් එක්ක මම තනි වෙලා ඉන්නකොට ඔය සිදුවීම් වල හත්පස පේන්න පටන් ගන්නවා. මේක එක එක දිශා නැති වලින් එක එක ළඟින් දුරින් අර නිකන් අර හුස්ම පේනවායි කියලා අපි කියන්නේ. ඇතුළතින් පිටතින් අර විදියට දුරින් ළඟින් අර විදියට ප්‍රසන්න අප්‍රසන්න විදියට ඔහොමම හුස්ම පේනවා වගේ මේ සිදුවීමුත් ඒවයි විවිධ shades වගේ පේන්න පටන් ගන්න. විවිධ හේව නැලි විවිධ පැතිකඩ පේන්න පටන් ගන්නවා. විවිධ හැඩතල shades and forms කියන්නේ විවිධ හැඩතල පේන්න පටන් ගන්නවා. එතකොට ওই විදිහට පේනකොට අර සිදුවීම අර මුලට වැඩිය වෙනස් වූ හැඟීමක් වෙනස් වූ අදහසක් ඒ සිදුවීම් පිළිබඳව උනත් එන්න පුළුවන්. ඉතින් එන්නේ විදිහේ අවුරුදු ගණනක් ගෙවෙනකොට මේ හාමුදුරුවෝ මේ අවස්ථාව වෙනකොට මේ සිදුවීම් වල හත්පස දැක දැනගෙන තියෙනවා. විතර සමහර විට තමන්ගෙන් වෙච්ච වැරදි අඩුපාඩු වගේම අර ඒ පුද්ගලයෝ ඒ අවස්ථාවට මුහුණ දුන්න ආකාරය, ඒ පුද්ගලයෝ ඒ වෙලාවේදී කටයුතු කරපු ආකාරය, ඒ පුද්ගලයන්ට ආපු වෙහෙස පීඩා, ඔය සියල්ල හත්පස දක්නා සුදුව කාලයක් ගත කරලානේ දැන් මේ ඉන්නේ. එතකොට සාමාන්‍ය තේරෙන දේ තමයි ඒ දවස්වල කළත් දැන් නම් කරන්න බෑ කියලා වගේ. ඒ දවස්වල නම් පුදුම ගැටක් තිවිලා තියෙන්නේ. දැන් කරන්න ගියා නම් මේක කරන්න බැරි වෙන වැඩක් කියලා වගේ හිතෙන්නත් පුළුවන්. ඒ නිකන් අර ඒ දවස්වල නිකන් අර පරුස පුරුස ගතියට ආවා. දැන් බැලුවොත් නම් ආපහු මේ වගේ දෙයක් ආපහු නම් කරන්න බැරි වෙයි කියලා වගේ හිතෙන්නත් පුළුවන්. ඉතින් කෙසේ නමුත් මේ ස්වාමීන් වහන්සේට ඒක ආපහු කරන්න අවස්ථාවක් ලැබුණා. ආපහු කරන්න අවස්ථාවක් ලැබුණා. ඒක මන් දන්නේ ඒ හාමුදුරුවන්ට හරිය පහසුවට තමයි හිටලා තියෙන්නේ, වාසියට තමයි හිටලා තියෙන්නේ. මොකද බුදුහාමුදුරන්ගෙන් උදාන වාක්‍යයක් අහන්න පුළුවන් ඉඩක් තමයි ඉවර වෙන්නේ. ඒතර අර විදියට අවුරුදු ගානකට පස්සේ අර විදියේ අත්දැකීමකටම නැවත මුහුණ දෙන්න අවස්ථාවක් ලැබෙනවා. මොකද ඒ අවස්ථාවේ කටයුතු කරන ආකාරය තමයි මේ තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවට මුහුණ දුන්න ආකාරය තමයි මේ තියෙන්නේ. එතකොට ඇත්තටම නිකන් සංගාමය දිනුවා කියන අදහස ඉදිරිපත් කරන්න වටිනවා. මොකද දෙවනි දෙවනි වර පළවෙනි වරට වැඩිය හොඳට මුහුණ දුන්නේ නැතිනේ. දෙවනි වර මීට මේ අපි දන්නේ දෙවනි වර විතරනේ, පළවෙනි වර කොහොම මුහුණ දුන්නාද අපි දන්නේ නැහැ. නමුත් දෙවනි පාර මුහුණ දුන්න ආකාරය බොහොම සාර්ථකයි, වැඩිය කලබල නැතුව මේ අප්පගන්නේ ගාගන්නේ නැතුව මුහුණ දුන්න පාටක් තියෙනවා. නිහඬව, නිෂ්ක්‍රීයව, මේ මුකුත් වචන කතා නොකර, ක්‍රියා නොකර මේ විදියට මේ අවස්ථාව ජයගත්තා. ඉතින් එන්නේ විදියේ සිදුවීමක් දැකපු භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මේ සංගාමජී සංගාමයේ දිනුවා. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ අදහස. මේක තමයි බුදුරජාණන් වහන්සේ මේක දිහා බලන බැල්ම. අන්න සංගාමජී නමේ හැටියට කටයුතු කරා. ඇත්තටම සංගාමය දිනුවා කියන අදහසින් භාග්‍යතුන් වහන්සේ මේ පිළිබඳ අදහසක් ඉදිරිපත් කරන උදාන වාක්‍යයක්, සතුටු වාක්‍යයක් මේ සංගාමජී හාමුදුරුවෝ දිහා බලලා කියන්නේ. ඉතින් කෙසේ නමුත් දැන් මේ විදිහේ හැකියාවක් අපි අපිට තියෙනවාද කියලා ඇහුවොත් නෑ කියන උත්තරේ දෙන්න එච්චර අමාරු නෑ. හරි, ඒක ගැන ආයි හිතන්න දෙයක්වත් නෑ. කෙසේ නමුත් මේ හැකියාවට අවශ්‍ය විභවය අපි ළඟ තියෙනවා. විභවය අපි ළඟ තියෙනවා. ඒක ඉතින් වඩා වර්ධනය කරගෙන ක්‍රමානුකූලව කල් ගෙවමින් අන්න කාලෙත් එක්ක පුළුවන් වෙයි මේ මට්ටමට මේ කී හැකියාව දිනු කරගන්න. කෙසේ නමුත් අන්න අවශ්‍ය විභවයේ අවශ්‍ය මූල ප්‍රභවය අපි ළඟ තියෙනවා. අන්න ඒක තමයි ඉතින් භාවනාවක් පුහුණුවක් කියන්නේ, මේ තියෙන මේ විභවය අපි කොහොමද මේ මට්ටමට වර්ධනය කරගන්නේ. මේ විදිහට ඇත්තටම මේ සංග්‍රාමය දිනන ස්වභාවයකට මේ හිතපත් කරගන්නේ කොහොමද? මේ සංගාමජී හාමුදුරුව වගේ සංගාමය දිනුවා කියන අදහසින් ප්‍රකාශ කරන්නේ කොහොමද කියන අන්නේ විමසීම තමයි මෙතෙන්දි තියෙන්නේ. ඉතින් ඒ සඳහා අපි කවුරුත් දන්නවා මෙතන, මං හිතන්නේ මේක නොදන්න කෙනෙක් ඉන්නවා ඇති කියලා. මොකද්ද? අන්න අපි මේ විදියට භාවනාවක් වුණුවක් සිද්ධ කරනවා. සක්මනක්, පරියංකයක්, එදිනෙදා ජීවිතයේ භාවනාවක් විදියට මේ පුහුණුව සිද්ධ කරනවා. එතකොට මේ පුහුණුව සිද්ධ කරනකොට අන්න අපි හිතමු මේ ඇවිදින අතරේ ඇවිදින බව දැනගෙන කටයුතු කරන්න පුළුවන්ද කියන සරල උත්සාහය තමයි තියෙන්නේ. වාඩි වෙලා ඉන්න අතරේ වාඩි වෙලා ඉන්න බව දැනගෙන කටයුතු කරන්න පුළුවන්ද කියන සරල උත්සාහය තමයි තියෙන්නේ. ඊට පස්සේ එදිනෙදා වැඩ කටයුතු කරන අතරේ ඒ බව දැනගෙන කටයුතු කරන්න පුළුවන්ද කියන සරල උත්සාහය තමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහේ සරලව ඇවිදිනකොට මේ කොතෙකුත් දේවල් ආවත් මේ විලුඹ වදින බව දැනගනිමින් වාඩි වෙලා ඉන්නකොට මේ කොතෙකුත් දේවල් ආවත් මේ හුස්ම වැටෙන බව දැනගනිමින් බත් කනකොට මේ කොතෙකුත් දේවල් ආවත් මේ බත් කන බව දැනගනිමින් අපිට කල් ගෙවන්න පුළුවන්ද කියන සරල උත්සාහය. ඒකට ඔහොම කිව්වහම සමහර කෙනෙක් කියනවා ඉන්න බෑනේ හාමුදුරුවනේ, මේ ඇවිදින එකේ ඉන්න බෑනේ, මේ වාඩි වෙලා ඉන්න එකේ ඉන්න බෑනේ, මේ බත් කන එකේ ඉන්න බෑනේ කියලා ඔහොම කියනවා. ඒකට මම අහනවා, දැන් ඔයාලට හුස්මත් දෙකක් හරි ඉන්න බැරි වුණාද වාඩි වෙලා ඉන්න එකේ? පීවරක් දෙකක් හරි ඉන්න බැරි වුණාද? එක බත් කටක්වත් කන බව දරගන්න බැරි වුණාද කියලා. එහෙම ඇහුවාම කියනවා නෑ, ඉතින් හුස්මත් දෙකක් නම් ඉන්න පුළුවන්, හැබැයි දිගට ඉන්න බෑ. දිගට ඉන්න කිව්වේ නෑනේ බං, එහෙම එකක් කිව්වේ නෑ. කිව්වේ මොකද්ද? කටක් දෙකක් හරි දැනගන්න පුළුවන්ද? පියවරක් දෙකක් හරි දැනගන්න පුළුවන්ද? හුස්මත් දෙකක් හරි දැනගන්න පුළුවන්ද? හුස්ම දෙකක් පුළුවන්. ඇති. පියවර දෙකක් පුළුවන්. ඒ ඇති. හරි. ආපහු කොහේ හරි ඇදිලා යනවා. කමක් නැහැ. රවුමක් ගහලා ඇවිල්ලා ආපහු හුස්ම දෙකක් දැනගන්න පුළුවන්ද? බැරි නෑ. අර ඒදී දෙකේ කෑලි වැඩි ගණනක් දැනගන්න කියන අදහස විතරයි තියෙන්නේ. නැතු මේ පැය භාගයක් පරියන්ක ඉඳියා පැය භාගෙම හුස්ම හිට තුනයි කියලා මොකෙක් හරි කියනවා නම් පට්ටබල් බොරුවක් එක. මේ ලොක්කෙක් ඇවිල්ලා වගේ දවසක් කියන විනාඩි 45 සක්මන් කරාලු. විනාඩි 45 සක්මනේම හිට තියුණලු. මං යවුවා ඉතින් සක්මනේම තියුණාද සුවර්ද කියලා. පොඩ්ඩක් වටපිට බලලා කියනවා තියුණා ඉතින් ඔය පොඩ්ඩක් එහෙම වෙනවා. පොඩ්ඩක් කිව්ව ගමන් ඉතින් හරි. කියන්නේ මේ නොතේ අන්ධ භාවයේ තියෙන වෙනමකුත් නෙමෙයි. සක්මනේ විනාඩි 45 තියුණා කියලා කියනවා නම් සක්මනේම මෑවෙන් පතුලේම ඒ මිනිහාගේ අන්ධ භාවයක් ඒ තුළ ඉතුළ තියෙන්නේ. ඔය හිත කොතෙකුත් කරක් ගහනවා පේන්නේ නැහැ. ගිහිල්ලා ආවා කියලා දන්නේ නැහැ මූ. හයි මේක ඉස්දා පියවරක් දෙකක් යන්න පුළුවන් නම් ඒ ඇති. ඒ වගේ දෙකේ කෑලි ගොඩක් කරන්නකො. උස්මත් දෙකක් බලන්න පුළුවන් නම් ඒ ඇති. මේ ඒ වගේ දෙකේ කෑලි ගොඩක් කරන්නකො. බත් කටක් කන්න පුළුවන් නම් ඒ ඇති. ඒ වගේ එකේ ඒවා ගොඩක් කරන්නකො. අන්න ඕක තමයි ක්‍රමවේදය. ඒක තමයි ක්‍රමවේදය. එතකොට මෙන්න මේ විදිහට පුහුණු වෙනකොට කොතෙකුත් දේවල් එනවා. කොතෙකුත් දේවල් එනවා. නමුත් අපේ උත්සාහය මොකද්ද? මේ එන දේවල් වලින් නොසැලී නැවත නැවත හුස්ම බලනාසුලුව කල් ගෙවන තමයි අපේ උත්සාහ කරන්නේ. මේ එන දේවල් වලින් නොසැලී නැවත නැවත ඇවිදින පතුල් දැනෙනාසුලුව කල් ගෙවන තමයි අපි උත්සාහ කරන්නේ. මේ එන දේවල් වලින් නොසැලී නැවත නැවත බත් කන සුලුව කල් ගෙවන තමයි අපි උත්සාහ කරන්නේ. ඔබ තමයි සරලව කරන පුහුණුව. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කියනවා ආයන්තින් නාබිනන්දති. එන්නියටද සතුටු නොවේ. පක්කවන්තින් න සෝචති. යන්නිය දැක සෝක නොවේ. හරි ඔය කියන්නේ මොකද අර අර ආපු අම්මන්ඩි ගැන කියන්නේ ඔය දැන්. එතකොට දැන් මේ ලොකු මිනිස්සෙක් විදිහට මේ ආපු ගියපු එකක් ගැනනේ කියන්නේ. ඒක මනුස්සයෙක් විදියට ආපු ගියපු එකක් ගත්තෝ ගැන කියන්න ගත්තොත් ඒකෙන් අපේ හිත සැලෙන ස්වභාවය වැඩි වෙන්න පුළුවන්. නමුත් අන්න නොසැලෙන ස්වභාවයේ විභවය නැත්තම් බීජය විදියට තියෙන දේ තමයි මෙන්න මේ හුස්මක්. හුස්ම බලන අතරෙත් එක එක එනවා යනවා. පිටිවිලි එනවා, වටපිටාවේ සද්ද ඇහෙනවා, එහෙම මෙහෙම එක කට්ටිය පඩිනවා, කහිනවා, ඕම හෝ එක එක ඒවා එනවා ඇහෙනවා. ඒ ඇහෙනකොට එනකොට අන්න යම් කිසි විදියක මේ එන දේවල් පිළිබඳ අභිනන්දනය සතුටු වෙන ස්වභාවයක් අපි ළඟ තියෙනවද? මේ දේවල් යනකොට ශෝක කරන ස්වභාවයක් අපි ළඟ තියෙනවද කියලා ගහගත්තොත් අන්න එකෙම්ම තියෙනවා. එකෙම්ම කියලා කිව්වේ ඈ ආ අපි මේ සතිපාසල කෙල්ලෙක් ඉන්නවා. ඒකිට මොනවාරි කිව්ව ගමන් ඒක එකෙම්ම කියලා තමයි පටන් ගන්නෙ. එකෙම්ම මම සක්මන් කරා. එකෙන් එකෙම්ම ඕම එකෙම්ම කියලා දානවා. ඒ ළමයාට එකෙම්ම කියලා කියවෙනවා සෑහෙන. එකෙම්ම කිව්ව හැකි. එතකොට මේ එන දේවල් වල පිළිබඳ සතුටු වීමකුත් අභිනන්දනය කරන ස්වභාවිකුත් යනේවා පිළිබඳ ශෝක කරන ස්වභාවිකුත් අපි ළඟ තියෙනවා. මේක හරි පැහැදිලි මේ හුස්ම බලන අතරේ. මේ එන්නේ යනකොට මන ලයික්ස් ඩිස්ලයික්ස් මනාප අමනාප මතුවෙලා එනවා. දැන් කෙනෙක් කියනවා අභිනන්දනය කරන ස්වභාවයක් නැහැ, හැබැයි මේ එන ඒවාට ද්වේෂ කරන ස්වභාවයක් තියෙනවා කියලා. ඒ කියන්නේ මොනවා හරි නිකන් එපා කරපු එකක් එනවා කියලා වගේ. ආ ඒත් ඉතින් අරගම තමයි ඉතින්. අභිනන්දනයින් තමයි ද්වේෂෙත් මතුවෙන්නේ. ඒකෙන් මේක දෙකක් කියලා ගන්න ඕනේ නැහැ. එනකොට කොයි විදියට හරි ප්‍රතික්ෂේප කිරීමක් විදියට හරි වළඳ ගැනීමක් විදියට හරි මොකක් හරි වහල වෙනවනේ. ඒක ගැන තමයි මේ කියන්නේ. එතකොට අර හුස්ම බලමින් ඉන්නකොට විවිධ දේවල් එනකොට මේ විවිධ දේවල් අභිනන්දනය කරන ස්වභාවයක් ඒගොල්ල යනකොට ශෝක කරන ස්වභාවයක් මේ අරමුණු විදිහට මේ ගලාගෙන එන දේවල් කෙරෙහි අපේ ඒ ආකාර ප්‍රතික්‍රියාවක් අපිට දකින්න පුළුවන්. එතකොට මොකද්ද මේ කියන්නේ? අර නොසැලෙන ස්වභාවයේ ඉන්නේ මගේ ළඟ තියෙනවා වගේම සැලෙන ස්වභාවයේ බීජෙත් මගේ ළඟ තියෙනවා. හරි ඔය නොසැලෙන ස්වභාවයක් වැඩි වැඩියෙන් වර්ධනය කරගත්තොත් ඒ බීජේ වැඩි වැඩියෙන් පෝෂණය කරොත් අන්න දවසක මේ මිනිස්සෙක් විදියට මේ එන දේ වුණත් අභිනන්දනය නොකර ඉන්න පුළුවන් හැකියාවක් ටික ටික වර්ධනය වේවි. දැනට නෑ, කමක් නෑ. දැනට කා නැහැ. හැබැයි තාම තේරෙනවා අර අර සමහර වෙලාවට මේ හිතවිලි වගේ දේවල් එනකොට ඒවා අභිනන්දනය නොකර ඉන්න පුළුවන්. ඉස්සර අභිනන්දනය කරපු ඒවා දැන් අභිනන්දනය කර නොකර ඉන්න පුළුවන්. මේ හිතවිලි ආවා කියලා ඒකට ද්වේෂ කරන්න යන්නෙත් නැහැ, යාව වැළඳ ගන්න යන්නෙත් නැහැ. අර සුසුකි රෝෂි කියන්නේ, සුසුකි රෝෂි කියන්නේ ඔය ඇමරිකාවේ 19 වෙනි වසරේ මුල් අවදියේදී දැන් ප්‍රැක්ටිස් එක අරන් ගියපු කෙනෙක්. ඒ ඉඳපු මුදම බල කනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා, මොකද මේ ගෙදර ඉස්සරහා දොරයි පිටිපස්සේ දොරයි දෙකම හොඳට හොඳට හොයි ගාල ඇරලා තියන්. හරි, හොඳට දොර ඇරලා තියෙන. එතකොට පිටිපස්ස පස්සේ දොරෙන් එනේ උන් ඉස්සරහා දොරෙන් යයි, ඉස්සරහා දොරෙන් එනේ උන් පස්සේ දොරෙන් යයි. එහෙම නැත්නම් පස්සේ දොරෙන් ඇවිල්ලා සාලේ මැද්දේ කරකිලා ආපහු පස්සේ දොරෙන් යයි. ඒ වගේ කම්බිනේෂන් තියෙනවනේ එක එක. ඔය තියෙන ඕන කම්බිනේෂන් එකකින් ඇවිල්ලා ඕන කම්බිනේෂන් එකකින් යයි. හැබැයි ඒකට ප්‍රතික්ෂේප කරන්න එපා. ඇවිල්ලා කියපු දෙයක්. හැබැයි සාලේ මැද නවත්තගෙන තේ දෙන්න යන්න එපා. මම තමයි කියන අදහස ඒ ස්වාමීන් වහන්සේ මේ ඉතිවිලි ඉස්සරහ දොරෙන් ආවා, පස්සේ දොරෙන් පළච්චාවේ, පස්සේ දොරෙන් ආවා, ඉස්සරහ දොරෙන් පළච්චාවේ, කමක් නැහැ. හැබැයි සාලේ මැද නවත්තගෙන තේ දෙන්න යන්න එපා. ඒදිහේ පිළිගැනීමක් කරන්න යන්න එපා කියන අදහස ඒ හික්මීම ඉදිරිපත් කරනවා. එතකොට ඒක තමයි මේ කියන්නේ, අර උස්ම බලන අතරේ නොයෙකුත් දේවල් එනවා. ඒවා ප්‍රතික්ෂේප කරන්න ගියත් එන්න එපා කියලා කියන්න ගියත් එතනත් අහුවෙලා. එනේවා වැළඳ ගන්න ගියත් එතනත් අහුවෙලා. එතකොට මේ විදිහට ඕන දිහාවකින් ඇවිල්ලා ඕන දිහාවකින් පළච්චාවේ කියලා ඉන්නවා. හැබැයි එන යන්නේ උන්ට තේ නොදී ඉන්න තමයි උත්සාහය. හරි, මේ විදිහට පදිංචි කරගන්න යන්නේ නැහැ උඹලා ආපු දිහාවකින් ඵලයන්. අපි ගණන් ගන්නෙ නෑ. හරි, පහුගිය කාලයක කොල්ලෙක් ඇවිල්ලා අහනවා, ස්වාමීන් වහන්ස මේ මම මේ බොහොම කාලෙක ඉඳලා මේ ආගම දහමට නැඹුරු කෙනෙක්, අපේ පන්සලටත් මම සෑහෙන උදව් කරනවා. මම මේ ආවරණ්‍යකට මේ භාවනා මධ්‍යස්ථානකට ආපු පළවෙනි පාර මට මේ කියලා දෙන්නක හාමුදුරනේ, මේ රාගේ වගේ දේවල් වලින් ගැලවෙන විදිය, ඒකට තමයි මම මේ ආවේ කියලා. මම කිව්වා ඉතින් ආපු ගමන් අමාරුයිනේ මාත්‍ය, ඔය වගේ දේවල් එකපාරට නිකන් බර වැඩි වගේ නැද්ද නිකන් කියලා. ඔබ කොකටත් ඉතින් ඔය නිකන් ඉන්නකෝ, දවස් කීපයක් ඉන්නකෝ, මට මුලික උපදේශ පාටියත් අහන්නකෝ, මේ හුස්මත් දෙකක් පියවරක් දෙකක් බලන්න පුළුවන් දේ කියලා උත්සාහ කරමු කියලා. ඊට පස්සේ ඔහම ඔහම දවස් 3-4ක් කොහොම හරි ඉතින් ඇවිල්ලා වාතාවකුත් ලියාගෙන ඇවිල්ලා ඉදිරිපත් කරා. අන්තිම දවසේ මුගේ වார்த்தාවෙම මූලියාගෙන ඇවිල්ලා මේ හිතවිලි මගේ ආරාධනාවක් නැතුව එනවා මේ හුස්ම බල බල ඉන්න අතරේ. ඊට පස්සේ මගේ අනුමැතියක් නැතුවම මේගොල්ලෝ යන්න යනවා. ඒක තමයි මට දැනෙන දේ. මම මගෙන් අහලත් නෙමෙයි මුන් එන්නේ, මගෙන් අහලත් නෙමෙයි යන්නේ කියලා එයාම ලියාගෙන ඇවිල්ලා. මං කිව්වා එතකොට අර මුල දවසේ අහපු ප්‍රශ්නෙට කොහොමද ඕක අදාළ වෙන්නේ කියලා. ආයෙකම කියන ඇත්ත නිසා ඉන්නද මම ඉඳලා නෙමෙයි මේ රාග හිතවිලි එන්නේ. ඊට පස්සේ ආවට මට කියලා යන්නෙත් නැහැ නේ මේගොල්ලෝ. එතකොට මගෙන් ඉඳලා ආවෙත් නැහැ, මට යනකොටවත් කියලා යන්නෙත් නැහැ. මේක ඕන දිහාවකින් ඇවිල්ලා ඕන දිහාවකින් පළච්චාවේ. හැබැයි මේ සාලේ මැද නවත්තගෙන තේපොවන්න යන්න එපා. ඒක තමයි කරන ඉලීම, ඒක තමයි තියෙන පුහුණුව. අන්න මොකද්ද මේ කියන්නේ? මේ අරමුණු එනකොට නාබිනන්දති, ඒවා පිළිබඳ අභිනන්දනය කරන ස්වභාවයක් නැතුව කල් ගෙවනවා, අභිනන්දනය නොකර කල් ගෙවනවා. ඊට පස්සේ අර විදියට ඒවා පිට වෙලා යනකොට ඒවට සෝක නොකරන ස්වභාවයකින් කල් ගෙවනවා. මෙන්න මේ විදිහේ හික්මීමක් මේ තැනැත්තා ඇති කරගන්නවා කියන අදහස පුහුණුව තමයි ඉතින් අපි ඔය සිද්ධ කරන්නේ. හිතවිලි වලට එන්න එපා කියන්න හොඳ නැහැ. වෙනට වරෙව් ඕන එකෙක් ඇවිල්ලා ඵලයව්. හැබැයි මගේ උත්සාහය තමයි මේ එන යනේ උන් අතරේ මම මේක අභිනන්දනයවත් ප්‍රතික්ෂේපවත් නොකරමින් කල්ගෙවනවා. මේ සරල කල්ගෙවීම අමාරු නැහැ. ටික ටික පුරුදු කරගන්න බැරිත් නැහැ. හරි, ඉතින් එන්නේ විදිහේ පුහුණුවක්, ඒ විදිහේ ඒ බීජය අපි ළඟ තියෙනවා, ඒ හැකියාව අපි ළඟ තියෙනවා. කාලයක් ටික කාලයක්ම පුරුදු කරන කෙනෙක්ට තේරෙනවා දැන් සමහර සිතිවිලි වලට මම මේ ආවා ගියා කියලා මට ගාණක් නැහැ. මේ වටපිටාවේ කට්ටිය සද්ද කරනවා, මුල් දවස්වල මම ඒකට වෙහෙසක් ගත්තා, නමුත් දැන් ආවා ගියා ගියා කියලා එච්චර ගාණක් නැහැ. ඔන්න විදිහට තම තමන්ටම දකින්න පුළුවන් මේ කී බීජය ටික ටික වර්ධනය වෙලා එන ආකාරයක් දකින්න පුළුවනි. ඉතින් ඕක තමයි මේ සරලව අපි ඉදිරියේ තියෙන පුහුණුව. ඒ පුහුණුව ටික ටික වර්ධනය වෙනකොට, ඒ බීජය ටික ටික වර්ධනය වෙනකොට අන්න මොකද වෙන්නේ? මෙන්න මේ භාග්‍යතුන් වහන්සේ කියන හික්මීමකට පවා අපිට එන්න පුළුවන් හැකියාවක් ටිකෙන් ටික මතුවෙලා එනවා. මොකද්ද කියන්නේ? ආය ආයන්තින් නාබිනන්දතින් පක්කමන්තින්න සෝචති, එන්නියට ද සතුට නොවේ, යන්නිය දැක සෝක නොවේ. ඔන්න ඕක තමයි ක්‍රමවේදය, ඕක තමයි භාවනාව කියලා හිතාගත්තාම හරි. මගේ ජීවිතවලත් නොයෙකුත් කට්ටිය එනවා විටින් විට, එනවා ඇවිල්ලා ඉතින් කල් ගෙවනවා. එනකොට ඉතින් නිකන් සතුටක් නිකම් මතුවෙලා එනවනේ, මෙයා මෙහෙම ආවා, මෙයා මෙහෙම කල් ගෙවනවා, මෙයා මෙහෙම ප්‍රිය වචන කියනවා කියලා වගේ. අන්න ඒ විදිහට ප්‍රකාශ කරනවා. ඒ වගේම ටික කාලෙකින් දමලා ගහලා බඩු මුට්ටු පොලේ ගහලා කුටියටත් ගිනි තියලා යනවන්න. ඉතින් එතකොට ශෝක කරලත් බෑනේ. බුදුහාමුදුරුවන්ගේ දෙන හික්මීමට අනුව ඒක තමයි ක්‍රමවේදී. එනකොට සතුටු වෙන්නෙත් නෑ, යනකොට ශෝක කරන්නෙත් නෑ. එනකොට සතුටු වෙන ස්වභාවයක් අපි ළඟ තියෙනවා, යනකොට ශෝක කරන ස්වභාවයක් අපි ළඟ තියෙනවා. ඉතින් ඒකම තමයි කමටහන වෙන්නේ. කොහොමද මේ එනකොට සතුට නොවි ඉන්නේ, යනකොට ශෝක නොකර ඉන්නේ? එතකොට එනකොටත් ඒගොල්ලෝ නිකන් අහනවා, නිකන් අපේ අපි වචනයක් නිකන් ගන්න වගේ අහනවා. මේ මං ආවට කමක් නැද්ද, මේ 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 එන එක කමක් නැද්ද කියලා වගේ අහනවා. ඊට පස්සේ මම මේ යනවා, මම මේ ගියාට කමක් නැද්ද කියලා වගේ අහනවා. එතකොට වචන උනත් අර සංගාමයේ දිනන සුළුව පාවිච්චි කරොත් හොඳයි. වචනේ උනත් හරියට අහවුනොත් එහෙම, වැරදි වචනයක් කියවුනොත් එහෙම ඉවරයි ඈ. එමෙකක් තියෙනවා. දැන් පහුගිය දවසක එක්කෙනෙක් ඇවිල්ලා කියනවා, ස්වාමීන් වහන්ස, දවස් දෙක තුනක් දැකලා තියෙනවා මේ මනුස්සයා ඊට කලින්. ස්වාමීන් වහන්ස, මම මේ පැවිදි වෙන්න කියලා හිතාගෙන ආවේ ඔබ වහන්සේින් තමයි මම පැවිදි වෙන්න ආවේ. දැන් ඕකට සතුටු වුණා නම් එහෙම අභිනන්දනය වුණා නම්, මේ යන්තම් කාලයක් ගෙවුවා, එක ගෝලයකත් හදාගන්න බැරි වුණා, යන්තම් එකෙක් අහු වුණා කියලා පොඩ්ඩක් අන්තට්ටුවක් පලඳ ගත්තා නම් මොකද වෙන්නේ? එනම් බලන්න දුනා කොහොමද වෙන්නේ කියලා වැඩි. ඉතින් මෙහෙම එකක් කිව්වා. කිව්ව ගමන් කොහොමද පිස්සුණියා කොමං කුවට පැවිදි වෙන යන්නේ කියලා. ඒ වචනේ කිව්වා විතරයි කෙලින්ම ආයේ නිකන් අර අර නිකන් මොකද්ද ඩ්‍රැකියුලාට කුරුසය ඇල්ලුවා වගේ තමයි. ඩ්‍රැකියුලාට කුරුසය ඇල්ලුවා වගේ ගැසිලා ගිල්ල නෑ නෑ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්ව ඉඳලා නෙමෙයි, මේ මට උමනාවක් තියෙන ඉඳ තමයි මම පැවිදි වෙන්නේ. ආ එහෙනම් කමන්නේ නෑ. එහෙනම් කමන්නේ නෑ. අර මුල් කිව් වචනේ බාර ගත්තා නම් එහෙම. ආ ඊට පස්සේ කිඹුමක් ගියත් පඩයක් ගියත් ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ ඉඳ තමයි මම මේ පැවිදි වෙන්න ආවේ. ඔන්න දැන් බලන්න කිඹුමක් ගියා. දැන් මොකද්ද මේකට දෙන්න පුළුවන් විසඳුම කියලා අහනවා. එහෙම නැත්නම් පඩයක් ගියා. පොඩ්ඩක් නිකන් කලිසමෙත් ගියාද මන්ද, මොකද්ද මේක හොදලා දෙන්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් ඉවරයක් නෑනේ. ඇවලෙම තියලා අල්ලන්න ඕනේ, මූණටම තියලා කුරුසේ අල්ලන්න ඕනේ. අල්ලපු ගමන් ඔන්න තේරෙනවා මූ මේ හැමතැනම ගිහිල්ලා කියන එකක් තමයි මේ මටත් ඇවිල්ලා කියලා තියෙන්නේ බලනකොට. يعني හම්බ වෙන හැම හාමුදුරුවෝ ගාවටම ගිහිල්ලා ඕක කියලා. ඉතින් හිතන්නකෝ මේ පැවිදිකම් කරන්න එනවයි කියලා ඇවිල්ලා තියෙන්නේ මොකක් කරන්නද කියලා. මේ බබා අවංක භාවයක් වර්ධනය කරන්න කියලා ඇවිල්ලා තියෙන්නේ මොකද්ද වර්ධනය කරන්න කියලා. ඒ පැවිද්දෙට භාවනානුයෝගී කෙනෙක්ට නිකන් මේ මහ ලොකු මැජික් ඕනේ නැහැ. තමුන්ට අවංක වෙන්න. ඒකම ප්‍රමාණවත්. ඒකම ප්‍රමාණවත්. ඒකම තමයි අපේ කමටහන වෙන්නේ. වංක භාවයකින් යන්න බෑ. අර භාග්‍යතුන් වහන්සේ බෝධිසත්ව අවදීදී කියන්නේ මම මේ සත්‍ය සොයාගෙන යන කෙනෙක්. අසත්‍යෙන් මට මේක හොයන්න බෑ. මේ ජීවිතේ ගහලා යනවා. තව බෙල්ල වෙන් වෙන්න ඔන්න මෙන්න තියෙන. හැබැයි මම මේ සත්‍යනේ හොයාගෙන යන්නේ. සත්‍ය හොයාගෙන යන්නේ, මට මේ අසත්‍යයෙන් මේක හොයන්න බෑ කියලා ප්‍රකාශ කරනවා. එතකොට එන්නේ විදිහට මේ භාවනානුයෝගී කෙනෙක්ට, පැවිද්දක් කරන කෙනෙක්ට තියෙන බොහොම සරලව තියෙන දේ තමයි තමුන් තමුන්ට අවංක වෙන්න ඕනි. අන්නේ සරලත්වයේ අවංක භාවයේ තියෙනවා නම් එතනින් එහාට ලොකු මැජික් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩනෙල ඉන්න බැරි ඒක නෑනේ. ඒගොල්ලෝ හිතනවා මෙහෙම අංගුවක් ගැහුවත් හරියයි. මේ හඳුරන්නේ මේ විදිහට අඳවන්න පුළුවන්. ඇඳෙනවත් ඇති සමහර විට. ඇඳෙන පාටක් පේනවා ඇති එක්කෝ. කෙසේ නමුත් ඔය කාවද ඔය රවට්ටන්නේ කියලා ගත්තොත් නිකන් මම මාවම රවට්ට ගැනීමක් නේ ඔකට තන තියෙන්නේ. අන්තිමට බලනකොට ඇඳිලා තියෙන්නේ අදාළ පුද්ගලයාම තමයි, වෙන කවුරුත් නෙමෙයි. ඒක නිසා අර බොහොම සරලව තමුන් තමුන්ට අවංක වෙනවා නම් මේ ප්‍රතිපදාව හරිම සරලයි, හරිම කෙටි. වංකු වංක වෙනවා කියන්නේ වංගු ගැව්වා කියන්නේ, ඉතින් වංගු වංගු තමයි අන්තිමට. කොහේ ගිහිල්ලාද කියලා හොයාගන්නත් බෑ, හොයාගන්නත් බෑ. අන්තිමට මිනිහාම පැටලිලා මිනිහාගේම කොහොල්ලේ, හිතාගන්න බෑ මොකද්ද මේ උනේ කියලාවත්. ඉතින් එන්නේ විදිහේ දෙයක් තියෙනවා. ඒක නිසා සරලව මේ තමුන් තමුන්ට අවංක වෙලා ඉඳියන ඒ ඇති. ඉතින් කෙසේ නමුත් මේ එන කට්ටියව බාරගන්නකොට උනත් අභිනන්දනය නොකර බාරගන්න එක හොඳයි. හරි, ඔයාගේ මනාපෙන් ඔයා ආවා, ඉතින් ඔයාගේ වැඩ කටයුතු ටික කරගෙන යන්න. අපිත් පුළුවන් සහයෝගයක් දෙන්න නම් අවශ්‍ය උදව්වක් කරන්න. පොරොන්දු දෙන්න බෑ ඈ, පොරොන්දු දෙන්න බෑ. මොකද නිකන් අර කසාද සහතිකයට උප්පැන්න සහතික වලට අස්සම් කරන්න බෑ. මොකද ඒ අස්සම් කරපු ඒවා ගලවගෙන ආවේ ගොඩක් අමාරු වෙන්නේ ඈ. එතකොට තව ඒවාට අස්සම් කරන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් හැකි උදව්වක් ඒ වටපිටාව අනුව සිද්ධ කරන්න පුළුවන්, අනුග්‍රහයක් කරන්න පුළුවන්. තමුන්ගේ ගමන තමුන් යන්න, ඒක දෙයක් නැහැ. හරි, ඊට පස්සේ එහෙම එන කට්ටියම තව ටික දවසකින් ඇවිල්ලා කියනවා, ඔබ වහන්සේ මේ 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 විදිහට වැඩ කටයුතු කරා, මෙන්න මෙහෙම මෙහෙම එකක් කරා, මේ කෙනාගේ පැත්ත අරගෙන මට මේ විදිහට නිග්‍රහ කරා, ඒකින්ද මම යනවා. හරි, දැන් මොකද කියන්නේ එතකොට? අනේ යන්න එපා, අනේ රත්තරන් යන්න එපා, රත්තරන් ඇයි මෙච්චර ගණන් කියලාද කියන්න වෙන්නේ? බෑනේ, එහෙම කිව්වොත් අහු වෙනවා, එහෙම කිව්වොත් අහු වෙනවා ඈ. එහෙම කියන්න නිකන් අර පරණ පුරුදු මොඩ කමක් තියෙන්න පුළුවන්. නමුත් කියලා බෑ. ඒලාට කියන්න තියෙන ඉතින් මනාපයක්, මනාපයක් තමයි ඉතින් ඈ, මනාපයක් කරන්න. එහෙම නැතුව බෑ නෑ. මොකද ඉතින් අර හිඟන්නන්ට කොහෙද උණුබත් කියලා වගේ තමයි කියන්නේ. දැන් පහුගිය දවසත් ඔන්න වගේ සිතුවීමක් ගැන මං කිව්වේ, ඉතින් හිඟන්නන්ට කොහෙද උණුබත්? ඕගොල්ලන්ට ඉන්න කියන්නේ අපිට එහෙම අයිතියක් නෑනේ. බෑ, එහෙම බෑ. ලැබෙන එකක් කාලේ ඉන්න ඕනේ. මෙනිගම මොනවද ඕනේ, අරවද ඕනේ, මේවද ඕනේ කියලා එහෙම නිකන් ඔකෝම තියෙන සැප සම්පත් ඔක්කොම පහළ වෙන විදිහට එහෙම ඉල්ලීම් කරන්න බෑ. හිඟන්නන්ට කොහෙද උණුබත්? ඈ, එතකොට අරගෙන එන මනුස්සයගෙන අහලා දෙන්නේ මොකද්ද ඔය එකක්? අර අවශ්‍යතාවයට නම් ගැලපෙන්නේ නැහැ, වෙන එකකට ගන්න පුළුවන්. මේ වැඩක් නැහැ නේද? හරි, වැඩක් නැහැ. නමුත් මොකද කරන්නේ? මොකද කරන්නේ? එතකොට කියන්නේ ගන්නන්ට කොහෙද උණුබත්? ලැබිච්ච දෙයින් ඇපිලා ඉන්න ඕනේ. ලැබිච්ච දෙයින් ඇපිලා ඉන්න ඕනේ. දැන් පහුගිය දවසක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා, ස්වාමීන් වහන්ස මේ අර අර ස්ථානේ අපි යන ස්ථානේ එතන මේ ආසනේ හරි නැහැ ස්වාමීන් වහන්සේ. ඒගොල්ලන්ට කියනකෝ ආසනයක් පනවලා දෙන්න කියලා, මීට වැඩිය හොඳ දෙයක්. මොකෝ පිස්සු දායසතුන්, ඒ එහෙම කොහෙද පොරොන්දුවක් තියෙන්නේ? එහෙම පොරොන්දුවක් තියෙන්නේ කොහෙද? ඒ මිනිස්සු පණවන ආසනේ ගිහිල්ලා වාඩි වෙන්න ඈ, දෙන දෙයක් වළඳන්න. අර කෝණේ මේකෙන් ඕනේ ලුණු මේ විදියට ඕනේ කියලා කියන්න බෑනේ. එහෙම බෑ. එහෙම එහෙම නෙමෙයි, එහෙම එකකට නෙමෙයි මේ ඇවිල්ලා තියෙන්නේ. ගෙවල් දොරවල් වල කට්ටියට ඔය ඕඩරේ දුන්න හැකි, සේවක සේවිකාවන්ට ඔය ඕඩරේ දුන්න හැකි ඈ, එහෙම එහෙම කර හැකි. එහෙම තැනක නෙමෙයි නෙමෙයි ඉන්නේ. ගන්නන්ට කොහෙද උණුබත්? දෙන දේ කන්න වෙනවා, පණවන ආසනේ වැඩ ඉන්න වෙනවා. ඕක තනි කර මෙන්න මේ කියන ප්‍රතිපදාවයි තියෙන්නේ. එන්නිය දැක සතුටු නොවේ, යන්නිය දැක ශෝක නොවේ. ඕක තමයි තියෙන වැඩේ. හරි, මේ පැවිද්දෙක් විදියට ජීවත් වෙනවා කියන්නේ තනි කර හිඟන්නන්ට කොහෙද උණුබත්? ලැබෙන බත කෑවා ඉන්දියා, ලැබෙන ආසනේ වැඩ ඉන්දියා. හරි, එදා දවසට සමහර වෙලාවට රාජ භෝජනයක් වගේ භෝජනයක් ගෙනහලා දෙනවා. ඒකත් වැළඳ නැහැ, ගැටලුවක් නැහැ. බවුව දාට ලුණුත් නැහැ, මුකුත් නැහැ, බත් කටක් කා ගන්නත් බෑ. ඉතින් ඒකත් එදාට ඒක තමයි තත්ත්වය. මරණන් හිතෙන්නේ මේ බුදුහාමුදුරන්ගේ කාලෙත් ඔය ප්‍රශ්නේම තිබිලා තියෙනවද කොහෙද? බුදුහාමුදුරුවොත් කියනවා සමහර වෙලාවට වෙලාවකට මම මේ පාත්‍රය පුරවලා වළඳනවා, තවත් වෙලාවකට මේ බොහොම පොඩ්ඩයි මම වළඳන්නේ කියලා ඔන්නෝම කියනවා. එතකොට ඒකත් නිකන් බැලූ බැල්මට මේ අද කාලේ හම්බ වෙන විදිහට වගේ සමහර වෙලාවට පාත්‍රේ පුළුවන් පුරවලා වළඳන්න පුළුවන් විදිහට හම්බ වෙනවා ඇති. තව වෙලාවකට නිකන් පොඩ්ඩක් නිකන් යන්තම් බඩ පුරව ගන්න විදිහට හම්බ වෙනවද දන්නේ නැහැ. කෙසේ නමුත් අන්නේ පැවිද්දෙට ලැබෙන ක්‍රමවේදය තමයි තියෙන්නේ. ඒ ක්‍රමවේදයට අනුව හික්මෙනවා කියන්නේම මෙන්න මේ ප්‍රතිපදාව තමයි. මොකද්ද? එන්නිය දැක සතුට නොවේ, යන්නිය දැක සෝක නොවේ. ජීවිතේ ප්‍රශ්න ගැටලු ආවත් ඕකම තමයි කමටහන වෙන්නේ. විවිධ පුද්ගලයා හමු වුණත් දුරස් වුණත් ඕකම තමයි කමටහන වෙන්නේ. අපි මනාප දේවල් ලැබුණත් නොලැබුණත් ඕකම තමයි කමටහන වෙන්නේ. අමනාප පුද්ගලයෝ ආවත් නොආවත් ඕකම තමයි කමටහන වෙන්නේ. නැවත නැවත බලන්න මේ එන දේට මගේ ප්‍රතිචාරය මොකක්ද? එන්නිය දැක සතුටු වෙන ගතියක් මාතුල තියෙනවද? යන්නිය දැක ශෝක කරන ස්වභාවයක් මාතුල තියෙනවද? අන්න ඒ බැල්ම නැවත නැවත දියුණු කරනවා නම්, ඒ බැල්මෙන් නැවත නැවත කටයුතු කරනවා නම්, අන්න මොකද වෙන්නේ? දවසක ඇත්තටම මෙන්න මේ සංගාමය දිනු ස්වභාවයක් අපි තුලත් ඇති කරගන්න බැරි වෙන එකක් නැහැ. ඒක ක්‍රමානුකූලයි ටිකෙන් ටික. නමුත් කාලෙත් එක්ක ඒ විදිහේ ස්වභාවයක් ඇති කරගන්න බැරි වෙන එකක් නැහැ. ඉතින් එන්නේ විදිහේ ක්‍රමානුකූල උත්සාහයක් තමයි අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් තම තමුන් බලන්න, තම තමුන් කමනාහනට අරගෙන බලන්න, එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු කරනකොට බලන්න. ප්‍රශ්නෙකට උනත් එපා කියන්න එපා. ප්‍රශ්නේම නේ ආවේ, අපි ඉල්ලලා නෙමෙයි ආවේ. ආපු දෙ බලන්න එනකොට මේ ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කරන ගතියක්, ශෝක කරන ගතියක් අපි තුල තියෙනවා. ඊළඟට ප්‍රශ්නේ නැති වෙලා යනකොට නම් සතුටු වෙයි ඇත්තරම නේ. නමුත් කොහෙදෝ කාගේදෝ ප්‍රශ්නයක් අපේ අනුමැතියකින් තොරව ඇවිල්ලා ටික දවසකින් ඉක්මිලා යනවා. අපි කියලත් නෙමෙයි මේ එන්නේ. එනකොට ප්‍රතික්ෂේප කරන්න ඕනෙත් නැහැ. අපි කියලත් නෙමෙයි මේ යන්නේ. යනකොට ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනෙත් නැහැ. මේ වෙනුවට නැවත නැවත අන්න අර මුලකී සමබරතාවෙන් කටයුතු කරන්න පුළුවන්ද කියන උත්සාහය අපි සිද්ධ කරනවා. ඒක තමයි ක්‍රමවේදේ. ඒ දේ දැන දැක ගනිමින් තම තමන්ගේ භාවනාවක් වඩා ගන්න අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අද දිනේත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. සම්බන්ධ වූ අයගේ පහසුවතක අප මෙම ධර්ම දේශනාව පොඩි සාරාංශගත කිරීමක් කරනවා. ඉන් සුපුරුදු පරිදි මගේ අතේ යම් වරදක් වුණොත් සමා වෙන්න කියලා ත්‍රිවිධරත්නයෙන්ම ඉල්ලා සිටිමින් අපි බලමු අද ධර්ම දේශනාව මොකක්ද කියලා. අපි ජීවිතයේ කියන ගුරුවරයා අපට විවිධ පාඩම් හැමතිස්සෙම කියා දෙන්න හදනවා. එය සෑම කෙනාටම පොදුයි, සෑම මොහොතකටම අදාළයි. උදාහරණයක් සමාවෙන්න. උදාහරණයක් ලෙස ගත්තොත් ප්‍රිය කෙනෙක් හමු වුණාම අපි කැමති ඒ ප්‍රිය කෙනා වෙන්වී යනකොට අපිට දුකක් ඇති වෙනවා. ඒ වගේම අකමැති කෙනෙක් හම්බුනොත් එයා අපට පීඩාවක් ගෙන දෙනවා. ඒ කෙනා ඒ සිදුවීම හෝ කෙනා නික්මලා යනකොට ඉතාමත් සතුටුයි. මේ නිසා අපිට චිත්ත පීඩාවල්, වේදනාවල් ඇති වෙනවා. ඉතින් මේක නිරන්තරයෙන් සිදුවන දෙයක්. කොහොමද මේ අපි මේ වෙලාවල් වල මේ එන දේවල් වලට ප්‍රායෝගිකව මුහුණ දෙන්නේ කියලා තමයි අද දිනේ ධර්ම දේශනාව පාදක කරගත්තේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මේට අදාළ සිදුවීමක් බුදුන් වහන්සේගේ කාලයේදී අප කියනවා උපාදාන පාළියේ සම්බන්ධ කරගෙන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කර කතාවක්. සංග්‍රාමජී කියන ස්වාමීන් වහන්සේ වැඩම කරනවා සැවත් නුවරට බුදුන් වහන්සේ දැක ගැනීමට. මේ සංග්‍රාමජී කියන ස්වාමීන් වහන්සේ විවාහක කාලයේදී බිරිඳ සහ බිරිඳක් හිටියා, බිරිඳ ආරංචි වෙලා. ඉතින් ඇවිල්ලා කියනවා මේ දරුවා ඉන්නවා පෝෂණය කරන්න, මම ඉන්න මාව පෝෂණය කරන්න ඕනි, ඒක බාර ගන්න කියලා. ඉතින් මේ වෙලාවට ස්වාමීන් වහන්සේ කෙනෙක්නේ. නමුත් ස්වාමීන් වහන්සේ කිසිම ප්‍රතිචාරයක් නොදක්වා සිටිනවා මේ ආකාරයට. ඉතින් කීප වරක්ම කියලා අවසානයේ දරුවෝ දාලා යනවා. නමුත් ඒන්ද ඉන්න ස්වාමීන් වහන්සේ සැලෙන්නේ නැතුව කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැතුව ඉන්නවා. මේක බුදුන් වහන්සේ වෙනස් විදිහකින් දකිනවා, දැකලා මේ උදාන වාක්‍යයක් විදිහට ඉදිරිපත් කරනවා. මොකක්ද කියන්නේ? එන්නියටද සතුටු නොවේ, ජන්නිය දැකද ශෝක නොවේ, සංග්‍රාමජී සංග්‍රාමය දිනුවා කියලා. ඉතින් මෙවැනි අවස්ථාවල් වලට අපිටද මුහුණ දෙන්න සිදුවෙනවා. කියන්නේ ඉතින් මේ දාලගිය බිරිඳ කරදර කරනවා වගේ දෙයක් නෙවෙයි. අපේ යථාර්ථය ඇතුළත හරය විදිහට ගත්තොත් එහෙම කැමති දේවල් හම්බෙනවා, අකමැති දේවල් හම්බෙනවා. ඉතින් ඒ කෙරෙහි ශෝක නොවී ඉන්න පුළුවන්ද කියලා. මෙවැනි දෙයකට ප්‍රායෝගිකව මුහුණ දෙන්න පුළුවන් ප්‍රබෝධයක් අපි තුල තිබෙනවද? ස්වභාවිකවම ඒ අප තුල තිබෙනවා. නමුත් එය අපිට හැමතිස්සෙම පාවිච්චි කරන්න පුළුවන්ද? ඒක ඉතින් පුහුණුවක් තුලින් තමයි කරන්න වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය වෙන පුහුණුව තමයි අපි මේ සිද්ධ කරන්න උදව් කරන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා හැමදාම ඉරිදට අප වෙනුවෙන් කාලය යොදවලා. ඉතින් ඒ සඳහා මේ පුහුණුවක් ලෙස පියවරක් සතියෙන් සිටින්න උපදෙස් දෙනවා, හුස්මක් සතියෙන් ගන්න උපදෙස් දෙනවා, ඒ වගේම ආහාර ගන්නකොට, එදිනදා වැඩ කරනකොට මේ මොහොතක් සතියෙන් ඉන්න. ඉතින් මේක ඉතින් ආරම්භයේදී එච්චරම ලේසි දෙයක් නෙවෙයි. සිතුවිලි එනවා, සිතුවිලි යනවා, බාධා එනවා. ඉතින් ඒ වේලාවට කොහොමද එන්නියටද සතුටු නොවී යන්නිය දැක ශෝක නොවී කියන ඒ ෆ්‍රේම් එකට දාලා අපේ පුහුණුව ඉදිරියට ගෙන යන්නේ. ඉතින් ඒ සඳහා පුහුණුවක් යෝජනා කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා. ඒට අදාළ වාර්තාවක් උපදේශමාලාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. එම උපදේශමාලාව ඉදිරිපත් කරන්න අවසර ඉල්ලා සිටිනවා. ආධුනිකෙක් වශයෙන් අපි මේ හුස්මකට පියවරකට සතිය පුහුණු කිරීමේදී කොහොමද ඒක පටන් ගන්න කියලා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් ඇතිව සතිමත් ඇවිදීම සහ සතිමත් හඳ ගැනීම කියන මාතෘකා දෙක යටතේ වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. එම වීඩියෝ පටි දෙක අදාළ ලින්ක් එක මෙහි තිබෙනවා. පළමුව එම උත්සාහයකට පිරිපන් කෙනෙක් මේ වීඩියෝ පටි දෙක මුලින් නරඹලා මූලික අදහසක් ඇති කරගන්න කොහොමද මේක පටන් ගන්න කියලා. සතිමත් ඇවිදීම, සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් ඉතාමත් වටිනා උපදෙස් මේ වීඩියෝ පටි දෙකේ ඇතුළත් වෙනවා. වීඩියෝ පටි දෙක නරඹලා ඉතා හොඳ අදහසක් ඇති කරගෙන වැදගත් වෙන්නේ තමන්ගේ පුහුණුව. මේක බාල මහලු කියලා එහෙම ભેදයක් නැහැ. සාමාන්‍යයෙන් අවුරුදු 5කට 6කට වැඩි ඕන කෙනෙකුට පුරුදු කරන්න පුළුවන් පුහුණුවක් තමයි මෙහි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් වැදගත් වෙන්නේ තමන්ගේ ප්‍රායෝගික පුහුණුව. ඒ සඳහා දිනේ වෙන් කරගත්තු කාලයක් ආරම්භයේදී උදෑසන අවදි වීමෙන් පසු හෝ රාත්‍රී නිින්ද යාමට පෙර වෙන් කරගත්තු කාලයක් ඇතුළත ඉතාමත් සුළු වේලාවකින් තමන්ගේ පුහුණුව පටන් ගන්න පුළුවන්. ආරම්භයේදී උපදෙස් දෙනවා සතිමත් ඇවිදීම කරන්න කියලා. මොකද එය තමන්ගේ සතිමත් හිඳ ගැනීමට උපකාරී වෙනවා. සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම මේ දෙකම යම් කාලයක් සිද්ධ කරලා ආරම්භයේදී විනාඩි 5ක් පමණ කාලෙකින් පටන් ගන්න පුළුවන්. ඉන්පසු විනාඩි 10ක් විනාඩි 15ක් පමණ කාලයක් තමන්ගේ පුහුණුව දික් කරන්න පුළුවන්. සතියක් පමණ තමන්ගේ පුහුණුව සිද්ධ කිරීමෙන් පසු සම්පූර්ණ කාලය පෑ දෙකක් පමණ ගත වීමෙන් තමන්ට දැනෙන්න පුළුවන් කොහොමද මගේ සතියේ දියුණුව කියලා. ඉතින් මෙය වார்த்தාවක් ලෙස අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. කොහොමද මේ වார்த்தාව ලියන්නේ? වීඩියෝ පටි දෙකෙන් සඳහන් කර පරිදි උපදෙස් තිබෙනවා. මූලිකවම ආනාපාන සතියේද සතිමත් හිඳ ගැනීමේදී අරමුණ උනේ, එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලීමද, ඊට අමතරව සතිමත් ඇවිදීමේදී කොහොමද මේක පටන් ගත්තේ, පොළොවට පය ස්පර්ශය දැනෙච්ච විදිහ, පාදෙන් පාදයට ශරීරයේ බර මාරු වෙච්ච විදිහ, මේවත් ඇතුළත් කරලා තවදුරටත් ඊට බාධා ඇති වුණේ කොහොමද ධර්මදේශනාවෙත් ස්වාමීන් වහන්සේ සඳහන් කරා මේ එන්නිය සහ යන්නිය කියලා. ඉතින් ඔය එක දිගට මෙහි හුස්ම හෝ සක්මනේ හිත තියාගන්න බැරි වෙන්න පුළුවන් තමුන්ගේ පාලනයකින් දොරව සිතුවිලි එනවා සිතුවිලි යනවා. ඉතින් මේවත් පැහැදිලිව නිරීක්ෂණය කරලා ඒවා සියලු දේවල් වார்த்தාවට ඇතුළත් කරලා තමන්ගේ අත්දැකීම් ලියා එවන්න පුළුවන්. එය එම වාර්තා එවීමට Google Form එක සහ email address එක මෙහි සඳහන් කරලා තිබෙනවා. වඩා වැදගත් වෙන්නේ තමන්ගේ පුහුණුව නොකඩවා සිද්ධ කිරීමයි. ඊට අමතරව වැඩසටහනට සම්බන්ධ වෙන්න තමන්ගේ අත්දැකීම් අප වෙත ලියා එවන්න. වැඩසටහන අතරතුර ප්‍රායෝගික පුහුණුව සම්බන්ධව තමන්ගේ ගැටලු තිබෙනවා නම් වාචිකව ඉදිරිපත් කිරීමටත් අපි අවස්ථාව සලසා දෙනවා. ඊට අමතරව අලුත් පිරිස් මෙම වැඩසටහන සම්බන්ධ කරවන්න. මොකද හැමදාම කියන පරිදි ස්වාමින් වහන්සේලා මෙම වැඩසටහනට සම්බන්ධ කරගන්නේ ඉතාම අපහසුවෙන්. ස්වාමින් වහන්සේලාට වැඩ කටයුතු ගොඩාක් තියදී තමයි අප වෙනුවෙන් සම්බන්ධ වෙන්නේ. ඉතින් තව පිරිස් මේකට සම්බන්ධ කිරීමෙන් තමන්ගේ පුහුණුවටත් එය ආශිර්වාදයක් වෙනවා. වැඩසටහන සෑම දිනකම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත් මෙල්බන් වේලාවෙන් මේ කාලේ 12:30 සිට 2 දක්වාත් නව ශ්‍රීලන්ත වේලාවෙන් 2:30 සිට 4 දක්වාත් පැවැත්වෙනවා. Zoom link එක රැස්වීම අංකය සහ මුරපදයක් මේ සඳහන් වෙනවා. වැඩසටහන අතරතුර මම මේ තොරතුරු ෂෙයා කරගන්නම්. පුහුණුව සම්බන්ධ උපදෙස් ඉදිරිපත් කිරීම එපමණයි. මීළඟට අපට තිබෙන්නේ අද දිනේ අපට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමටයි. මට දැනගන්න පුළුවන් ද අපේ ධම්මගුත්ත ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවද කියලා? අවසරයි ස්වාමීන් වහන්සේ, අපේ ධම්මගුත්ත ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා නැති බවයි පේරෙන්නේ. ඔබ වහන්සේ අප වෙනුවෙන් යම් කාලයක් කැප කිරීමට කැමති නම් ඒ සඳහා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපගේ අද දිනේ ලැබී තිබෙන ගැටලු සහ ප්‍රශ්නවලට යම් උත්තර ලබා දීමට වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.
නදීගේ ඉල්ලීම හැටියට නිකන් යම් බෑ කියන්න බැරි වෙන්නේ නෑ.
ස්වාමීන් වහන්සේලා අපි පුරුදු කරලා තියෙන ස්වාමීන් වහන්සේ ඒ සඳහා ලිලංගක් කර්මං ආරාධනා කරනවා. අද දිනේ අපිට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කරන ලෙස බොහොමත්වයෙන් ලිලංගක්ක කමඨහන් වාර්තාව අවසරයි ස්වාමීන් වහන්සේ වාර්තාව ඉදිරිපත් කිරීමට. කමඨහන් වාර්තාව පර්යංකය පැයක්. දෑස් පියා ඇතුළතින් ඇසෙන රහැයි නඩට සමාන හඬකට සවන් දුනමි. ටිකකින් හුස්ම ඉහළ පහළ යන අයුරු දුටිමි. හුස්ම තල්ලේ වදින බව දැනේ. ඒ කෙරෙහි සිත පිහිටුවා ගතිමි. ඇතුල් වෙනවා පිට වෙනවා යයි මෙනෙහි කළෙමි. කඩින් කඩ විවිධ සිතුවිලි පැමිණේ. ඒ ඔස්සේ සිතමි. නැවත මතක් වී හුස්ම කෙරේ යොමු වෙමි. මෙම තත්ත්වයේ දිගින් දිගටම ඇතිවිය. සිත විසිරී ඇතැයි සිතේ. එකිනෙකට නොගැලපෙන විවිධ සිතුවිලි පැමිණේ. අරමුණ හුස්මෙන් ඉවත් වේ. ක්‍රමයෙන් හුස්මේ වේගය අඩු වී සියුම් වනු දැනුනි. ටිකකින් හුස්ම නොදැනේ. සිතුවිලිද නොමැත. ශරීරයේ විවිධ වේදනා දැනේ. හුනකු ශබ්දය කරන හඬ ඇසුනි. මේවා නිසා බාධා වූයේ නැති නමුත් හුස්ම කෙරෙහි වූ මෙනෙහි කිරීමද දැන් නැත. දැන් මෙනෙහි වන්නේ මාමේ ලියන කමඨහන් වාර්තාවය. මෙසේම සිටිමි යයි දිගින් දිගටම මෙනෙහි කරන්නට ගතිමි. පිටතින් බාධාවක් නැති තැනක සිටින බව දැනේ. මෙසේ බොහෝ වේලාවක් සිටියෙමි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්ස.
ඔය එතකොට එතන අර මේ හුස්මක් සමග අපි පටන් ගන්නවා. මේ විදිහට හුස්ම ටිකෙන් ටික නැති වෙලා වෙනස් වෙලා ගිහිල්ලා අන්තිමට තත්ත්වයක් එනවා. මේ හුස්ම පිළිබඳ අපේක්ෂාවකුත් නැහැ. නිකන් මම වෙමි කියන අදහසකින් කල් ගෙවනවා. ඒක ගැටලුවක් නෑ. ඒක පිළිබඳ විශ්වාසයෙන් ලියවිලා තියෙනවා. ඒ විශ්වාසය තියෙනවා. ඒකට ගැටලුවක් නෑ. අන්න ඒ ක්‍රමේ නැවත නැවත හුරු කරන්න, ඒ සමබරතාවය තව වැඩි වැඩියෙන් හදාගන්න. දැන් අපි හිතුවොත් දැන් මෙතන මේ අනිත් දවසෙත් ඔය විදිහට සරලව පටන් ගන්න පුළුවන්, හුස්මෙන් පටන් ගන්න පුළුවන්. ආපහු හිමිහිට ගිහිල්ලා අර විදිහට හුස්මත් අපේක්ෂා නොකරන ස්වභාවයකින් කල් ගෙවනවා. ආපහු අනිත් දවසේ හුස්මෙන් පටන් ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ටිකෙන් ටික ටිකෙන් ටික ওই විශ්වාසය තහවුරු කරගත යුතුයි. මේක තමයි ක්‍රමවේදය. ඒකින්ද ඒ විදිහේ විශ්වාසයක් තහවුරු කරගන්න වේදෙන විදිය හොඳයි. රචනයේ විශ්වාසයෙන් ලියවිලා තියෙනවා. එතකොට අපිට ඒ දේම තව තව භාවිත බහුලීකත කරන්න තමයි තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොමත්ම පිං. ලිඛිත වාර්තා අවසන්. ස්වාමීන් වහන්ස, සම්බන්ධ වී සිටින අයට යම් වාචික ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කිරීමට අවස්ථාව දෙන ලෙස ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. මම හිතන්නේ ලිලංගක්ක අන්මියුට් වෙලා ඉන්නේ. ලිලංගක්ක
සමාවන්න මේ ස්වාමීන් වහන්ස, නදීප් මට කලින් අන්මියුට් කරගන්න බැරුව හිටියේ.
මට හිතුණා
නදීප් ඔබට පුළුවන් ඔබේ ගැටලුව හෝ වාර්තාව ඉදිරිපත් කරන්න.
බොහොමත්ම පිං ලිලංගක්ක. ස්වාමීන් වහන්ස, මේ ධර්ම දේශනාවේ සම්බන්ධ දෙයක් පැහැදිලි කරගන්න අවසරයි. දැන් ස්වාමීන් වහන්සේ කිව්වනේ එන්නියටද සතුට නොවේ, යන්නියටද ශෝක නොවේ කියලා ස්වාමීන් වහන්සේ. ඕක දැන් අපි පුහුණුව පැත්තෙන් ගත්තොත් එහෙම අපිට දැන් සිතුවිලි එන එකයි සිතුවිලි යන එකයි පාලනය කරන්න බෑ කියන එක පැහැදිලිනේ. දැන් ස්වාමීන් වහන්සේ ඒ වගේ එම අදහස තිබුණත් අපි හිතමු දැන් එදිනදා ජීවිතයේදී ලස්සන රූපයක් දැක්කම ඊළඟට ලස්සන කාර් එකක් දැක්කම ඔය වගේ දේවල් දැක්කට පස්සේ ඒ අවස්ථාවේ ඇතිවෙනවානේ එක්කෝ රාගසිතක් එක්කෝ ලෝභයක් ඔය වගේ දෙයක් ඒ සිතවිල්ල. දැන් එතනදී අපේ පාලනයෙන් තොරව එන්නේ නැති දේ දැන් අර පස්සේ ඇතිවෙන ඔය සංස්කරණය කිරීම ටිකනේ ස්වාමීන් වහන්සේ වෙන්නේ. නමුත් අර දකින්න දේ වෙලාවෙදිත් අපිට පාලනයක් නෑ තමයි. නමුත් එතනදී ඇති කරගන්න සිතුවිලි අප විසින්ම ඇති කරගන්නේවා නේද ස්වාමීන් වහන්සේ? මේ ඒ අවස්ථාවයි අපේ පාලනකින් තොරව ඔය එන යන සිතුවිලි කියන අවස්ථා දෙකයි ඔය මම නිකන් පටලෝගෙන වගේ තියෙන දේ පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්ස. බොහොමත් පිං තෙරුවන් සරණයි.
පැටලිල්ලන් නම් පේනවා අපිටත් පැටලුණා නිකන් ඒක අහගෙන ඉඳලා. මේ නැවත වරක්ගේ අන්තිම කොටස ඉදිරිපත් කරන්නකෝ. ආපහු පැයක්.
එහෙමයි ස්වාමීන් වහන්ස. දැන් සිතුවිලි අපේ පාලනකින් තොර වෙනවා, පාලනකින් තොරව යනවා. නමුත් අපි රූපයක් දැක්කම අපි හිතමු කාන්තා රූපයක්. එහෙම නැත්නම් එතකොට රාගයක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව වෙන ලස්සන දෙයක් හිතනකොට කාර් මං කාර් වලට ආසයි. ඒ කාර් එකක් දැක්කම ඔන්න ලෝභ සිතක් එනවා. ඔය වගේ අවස්ථාවල ස්වාමීන් වහන්සේ දැන් පාලනයකින් තොරයි කියලා කිව්වට නමුත් අපි අර ඒ දකින අවස්ථාවෙන්ද නිකන් අපේ කරගෙන ඊට පස්සේ සිතුවිලි සමුදායක් එනවා. ඒකත් ඉතින් පාලනකින් නැහැ වගේ පෙනුනට සෝරි පාලනයක් කරගන්න පුළුවන් කියලා පෙවුනට අර ආරම්භයේදී ඇති වෙන තැන ස්වාමීන් වහන්සේ කොහොමද අපි දකින එක පාලනයක් නැහැ කියලා කියන්නම බෑනේ ස්වාමීන් වහන්සේ? අපි නිකන් ඉල්ලලා දාගන්නවා වගේ දෙයක් නේ කරන්නේ එතනදී.
ඔව් මෙහෙමයි. එතකොට දැන් ඔව් වගේ දේවල් දැක්කහම සාමාන්‍යයෙන් මොකද්ද කියන්නේ දැන් අපි අහක බලා ගන්නවා. නැත්නම් මේ දැකපු රූපෙට අපි ද්වේෂ කරනවා. ඒක අර පෙරේතකමේම ප්‍රතිඵලයක් තමයි තියෙන්නේ. ඒකයි ඒක දෙයක් නැහැ. එතකොට සාමාන්‍ය දැන් මේ විදිහේ විපස්සනාවකට බර කෙනෙක් සමහර විට මේ එන අරමුණකට පොඩ්ඩක් එන දීලා ඒක පොඩ්ඩක් පරීක්ෂා කරන සුළුව කල් ගෙවනවා වෙන්න පුළුවන්. එතකොට ඒ විදිහේ නිකන් මොකද්දෝ නිකන් අනතුරක් අරගෙන බලන ගතියකුත් මේ ප්‍රතිපදාවේ ඉදිරියට යන්න යන්න මතුවෙලා එනවා. එහෙම නැත්තම් ඔය කවදාවත් අහර වෙන්නේ නැහැනේ. ඒ අරමුණු යටපත් කරලා තිබුණා කියලා ඔය ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ.
එහෙමයි.
එතනයි තියෙන අවුල. ඔය කෙලෙස් දුරු වීම ගැන කතා කරනකොට කියන්නේ දනිමින් දකිමින්. ඒක තමයි ක්‍රමවේදය. එහෙම නැතුව දුරු වීමක් වෙන්නේ නැහැ. මේක වහලා දාලා තියුණා කියලා දුරු වෙන්නේ නැහැ. කාපට් එකේ යට දුවිලි තියෙනවා කොහොමත්. ඒක දුරු වෙන්න ක්‍රමවේදේ තියෙනවා. ඒක එතකොට මුලදී නිකන් අර විදිහේ ඉන්ද්‍රිය සංවරයක් වගේ දෙයක් ගැන අපිට අපේක්ෂාවක් ඇති කරගන්න පුළුවනි. නමුත් කාලෙත් එක්ක පොඩ්ඩක් මේ අරමුණ නැවත නැවත පොඩ්ඩක් විමසනාසුලුව සිහිය පිටවාගෙන ඒ ක්‍රියාවලිය දක්නාසුලුව ඉඳීම හොඳයි. ගැන ලස්සන කාර්යයක් දැක්කහම නදීප් නිකන් එකපාරක් බලාගන්න එපා.
එහෙම ශාස්ත්‍ර
දෙපාරක් තුන් පාරක් හතර පාරක් බලන්න එකම කාර් එක දිහා. මන් දන්නේ නැහැ ගුටි කන්න වෙයිද දන්නේ නැහැ ඒක එනවා කද. තාම මේ ඒක නම් පොඩ්ඩක් නිකන් බලන්න ඕනේ. එකම අරමුණේ පොඩ්ඩක් වැඩි වැඩි විස්තර බලනකොට ඕකේ තියෙන ආකර්ෂණය එච්චරම දෙයක් නැහැ. ඔය ඔය අපි නිකන් අර ඇස් කොනෙන් නිකන් සුද දැක්කාම තමයි ඔය 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 කියන විදිහේ නිකන් හිතෙන් මැවිච්ච යකෙක් වගේ එකෙක් මතුවෙලා එන්නේ. ඔය කිය ඇත්ත යකා ඔය කියන තරම් කළු නෑ කොහොමවත්ම. මේක තමයි ක්‍රම වේද. අපි මේ අපි තියෙනවනේ මොකද්ද නිකන් ඇතුළත නිකන් මේක මේ බ්‍රේක් නැව ගහගන්න බැරි වෙයි කියලා බයක්. එහෙම නැත්තම් සාමාන්‍යව තියෙන දේවල් පොඩ්ඩක් පරීක්ෂා කරලා බැලුවාම ඒ දේවල් වලට එන්න දීලා බැලුවාම ඔය කියන තරම් අවුලක් නෑ. අනිත් එක අර අවධානයේ අනේක එහෙම ඒක නිකන් අනිච්චානුක විදියට තමයි යන්නේ. ඉතින් ආයෙ නිකන් ඔගේ හිතලා යන්න දෙයක් නෑ. ඔය සංසාර ගමන පුරාවටම පුරුදු කරපු දේනේ. ඕක ආයෙ නිකන් හිතලා කල්පනා කරලා යන්න දෙයක් නෑ. ඒක බලන්න පුළුවන් හොඳටම කෙලින්ම ෂණිකව කොහොමද සුද දැක ගමන් ඒ දිහාවට අවධානය යන්නේ කියලා. හරි ඒක නිකන් අර පරිණාමයෙන්ම ඥානවලම ඒක අපේ තියෙනවා. ඒක නිකන් ගන්න දෙයක් නෑ. ගන්න දෙයක් නෑ. ඔය ලිංගිකත්වය පිළිබඳත් ඒවා නිකන් ආයෙ පුහුණු කරන්න දෙයක් නෑනේ. ඒවා පුහුණු කරන්න දෙයක් නෑ. ඔය ලිංගික අධ්‍යාපනය කියලා ඉස්කෝල වලින් ලබා දෙන්න කලින් ඉඳන් උනත් ඒ අදාළ ඒ හැඟීම් දැනීම් පහළ වෙනවා. ඒවට අනුව කටයුතු වෙනවා. ආයෙ අධ්‍යාපනය දෙන්න දෙයකුත් නෑ. අධ්‍යාපනය දෙන්න දෙයකුත් නෑ. මොකද උපතින්ම ඕක ලියවිලාම තියෙනවා. වර්ගය අබෝ කිරීම කියන එක ආයේ අපි මේ අපේ ජීන්ස් වලම තියෙනවා. ඉතින් ඒකින්ද නැත්තම් මේ මේ අධ්‍යාපනය නැත්තම් කරගන්න බැරි වේද ඕක? එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. ඒ ඒ ඒ ඒ විදිහේ නැඹුරුවක් සංසාරේ පුරාවට ඇති වෙච්ච නැඹුරුවක් අපි ළඟ තියෙනවා. එතකොට ඒ ෂණිකව අවධානය ගලාගෙන යන විදිහ බලන්න. මේක නිකන් ආයෙ නිකන් මේ හිතලා ගන්න දෙයක් නැහැනේ. හිතලා ගන්න දෙයක් නැහැ. කෙලින්ම ගිහිල්ලා ඉවරයි. කමක් නැහැ. ඒක දක්නාසුලුව කල් ගෙවන. ඊට පස්සේ බලන්න මේක අභිනන්දනය කිරීමක් මත වෙලා එනවනේ. මේ හැඩතල බැලීමක්, මේ මේ විදියයි, මේ පාතයි, මේ මේ හැඩේයි, මෙහෙම මෙහෙමයි කිය කිය අභිනන්දනය කිරීමක් තියෙනවා. අන්න ඒ අභිනන්දනය කිරීමත් මේ ඔය මුලින් අවධානය කඩාගෙන යාමත් ඔය ඔය දෙක වෙන්නේ නැති ඔය නදීප් කියන උත්සාහ කරන්නේ. එතකොට ඔය දෙකම අර අභිනන්දනය කිරීමේ නම් යම්කිසි පාලනයක් තියෙන්න පුළුවන්. වැඩි වැඩි ඒක ඔස්සේ යන ගතියක්. නමුත් අර මුල් එකේම කොහොමත්ම අපේ පාලනයෙන් තොරව සිදුවෙන දෙයක්. නිකන් අර අර ඒක නිකන් අර මේ අනිච්චානුක ක්‍රියාවක් වගේ නිකන් හිපිය වදිනා වගේ සිද්ධ වෙනවා. එතකොට ඒක මේ ඒක දක්නාසුලුව කල්ගෙවන එක තමයි ක්‍රමවේදී. ඊට පස්සේ අර ගියාට පස්සේ ඒක මත හිතවිලි ගෙතෙන ආකාරය දක්නාසුලුව කල්ගෙවන එක තමයි ක්‍රමවේදී. නැවත නැවත බලන්න හිතෙන ආකාරය දක්නාසුලුව කල්ගෙවන එක තමයි ක්‍රමවේදී. එතකොට මුලදී වැලකීමක් නිර්දේශ කරන්න පුළුවන්. කාලෙත් එක්ක පොඩ්ඩක් ඉතින් 아무තු විදිහේ නිකන් අනතුරක් අරගෙන බලන පරීක්ෂාවක් තියෙනවා. ඒ අරන් බැලුවාම ඔය කියන තරම් ඔය අකෙක් එකෙක්වත් ඔය කියන තරම් කළු නෑ. ඒක ඒක බොහොම පැහැදිලි. ඉතින් අපිට ඒ සඳහා විශ්වාසෙනේ නැත්තේ. තමුන් ගැන විශ්වාසය. මේක මේ මට මේ මේ වැට නොපැන ඉන්න පුළුවන් වෙයිද? මට මේ සමබරතාවය හදාගෙන යන්න පුළුවන් වෙයිද කියන විශ්වාසය තමයි. වැරදෙනවා අඩුපාඩු වෙනවා කමක් නැහැ. නැවත නැවත ඒදිලා බලන්න. පරීක්ෂා කරන සුළුව කල් ගෙවන්න. අර අර හාමුදුරු කෙනෙක් ගැන කියන්නේ අර කතාවක්. ඒ හාමුදුරුව මේ පිණ්ඩපාතේ යන්න ගිහිල්ලා. පිණ්ඩපාතේ යන්න යනකොට මෙන්න පාර මැද්දේ මහා මේ 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 නාට්‍යාංගනාවක් අඩනිරෝ අතින් නටනවා. කට්ටිය සංගීත වාදන ඉදිරිපත් කරනවා මේ පාර මැද්දේ. එතකොට සාමාන්‍ය මේ හැරෙන්න තියුණා. හැරෙන එක තමයි සාමාන්‍යයෙන් ගොඩ දෙනෙක් අනුමත කරන්නේ. වෙන පාරකින් පිණ්ඩපාත යනවා හැරිලා. හැරෙන්නේ ඇයි කියලා මං ඇහුවොත්, හැරෙන්නේ ඇතුළත කොක්ක තියෙන හින්දාම තමයි. නැත්නම් හැරෙන්න හේතුවක් නැහැ. ඇතුළත කොක්කක් තියෙනවා. මේ 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 පාරෙන් පිණ්ඩපාතේ වැඩිලා වැඩලා මගේ මේ සිවුරත් නැති වෙන්න මේ මේ බේරගන්න බැරි වෙයි කියන බියක් මතුවලා ඉන්න පුළුවන්. සිවුරත් ගැලවෙන්න ඉඩ තියෙනවායි කියලා හැරිලා වෙන පාරකින් යනවා. ඒක හරිනේ. ඒක හරි. නමුත් මේ ඇතුළත කොක්ක ගලවනවා කියන්නේ කොහොමද? වෙන පාරකින්ම ගිහිල්ලා හරියන්නේ නැහැ හැමදාම. එදා ඒ හාමුදුරුවෝ මොකද කරන්නේ? ඕන එකක් වෙච්චාවේ කියලා මේ පාරෙම මේ නර්තනේ හරහාම මේ කතන්දරේ හරහාම පිණ්ඩපාතේ වඩිනවා. එතකොට අනේ අර දර්ශනේ පව කරගෙන අනිත් පැත්තට යනකොට කොක්කත් දිගහැරිලා මෙච්චර කාල වැටිලා තිබුණ කොක්ක දිගහැරිලා ඒ සිදුවීම හරහා අනිත් පැත්තට යනකොට අර ආපු රාගේ අර උගුල හරහා ගිහිල්ලා අන්න මම මේක දිගහැරියා මේ කොක්ක දිගහැරියා කියන වචනේ ප්‍රකාශ කරනවා. හරි. ඉතින් එන්නේ විදිහේ පරීක්ෂණයක් සඳහා තම තමුන්ගේ සමබරතාවයක් දැන දැක ගන්න. අපි කාගෙත් සමබරතාවයක් කැවෙන්න බෑ. ඒ තම තමුන්ට අදාළ සුදුසු සමබරතාවයක් ඇති. ඒකට අනුව ඒ විදිහ පරීක්ෂාවකේ දෙන්න කියලා අපිට කිව්ව හැකිනේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. බොහොම පැහැදිලි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මේ දැනට කවුරුත් අතෝසවා නැති නිසා මගේ අත්දැකීමක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඔව්.
හොඳයි. ස්වාමීන් වහන්ස, මේක ඇත්තටම මම අත්දැක්කේ මේ පාර මෙබන් මේ භාවනා වැඩමුළුවට සහභාගි වෙලා ආවට පස්සේ. ඒ ආපු දවසේ ඉඳලා සතියක් සති එකහමාරක් වෙනකන් හරිම පුදුම විදිහ එපාවීමක් තිබුණා. ඒ කියන්නේ ගෙදර දොරේ වැඩක්වත් වෙනදා බොහොම කැමැත්තෙන් කරපු දෙයක්වත් වගකීමක්වත් රැකියාව දෙයක්වත් කිසිම දෙයක් ගැන කිසිම වමනාවක් නැහැ. බඩකින්න වුණත් බඩකිනි නිසා මොනවා හරි ආහාරයට ගත්ත, එහෙම නැතුව කිසිම ඒ පිළිබඳ කැමැත්තක් අකමැත්තක් තිබුණේ නැහැ මං ආහාරයට ගන්න දේ මොනවද කියන එක ගැන. ඊළඟට මේ ඊළඟට තව තව ඒ කියන්නේ මුලින්ම ටිකක් පොඩියට තමයි මේක දැනුනේ. නමුත් සතියක් වගේ යනකොට මේක එන්න එන්න ඒ කියන්නේ පුදුම විදිහට උග්‍ර වුණා. මට නිකන් මුළු ජීවිතේම ලොකු නීරස බවක් දැනුණා. ඒක විස්තර කරන්න බෑ. කෑ ගහලා අඬන්න හිතන තරම් ලොකු පාළුවක්. හැබැයි ඉතින් එහෙම මතක ඇති කාලෙක එහෙම කෑ ගහලා අඬලා නැති හින්දා ඒකත් කරන්න බෑ. ඊළඟට නිකන් වමනය කරන්න වගේ නිකන් අප්පිරියාවක් පුදුම අප්පිරියාවක් ඊළඟ පාළුව සංඛාව තදින්ම දැනුණා. මේ වගේ කියන්නේ පාළුව සංඛාව මීට කලින් සමහර අවස්ථාවල අත්දැකලා තියෙනවා. නමුත් මේ වගේ තදින් දැනෙච්ච වෙලාවන් නම් එහෙම කියන්න බෑ. ඒ පිළිබඳව මේ ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි.
සාමාන්‍ය ඔය ඔකට මුහුණ දුන්නේ මේ කොච්චර කාලයක් මොන විදිහේ වැඩ කටයුත්තක යෙදෙන ඉඳලා කියලා කිව්වේ?
මේ ගමන මේ ලොකු ස්වාමීන් වහන්සේගේ දවස් 7 භාවනා වැඩමුළුවේ ඉඳලා ආවට පස්සේ.
ආවට පස්සේ.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. දැන් ওই විදිහේ ස්වභාවයක් සාමාන්‍ය විශේෂයෙන් අර රිට්‍රීට් එකක් අවසන් කළා නැවත ගෙදරම වගේ දැනෙන්න පුළුවන්. එහෙම දැනෙන එක ස්වභාවිකයි. නමුත් තේරුම් ගත යුතු තමයි මේ 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 මේකී අත්දැකීම විතිපස්සේ යම් කිසි විදියක මේ ද්වේෂ සහගත ගතියක් සැඟවිලා තියෙනවා වෙන්න පුළුවන්. එක්කෝ මේ ගෙදර වටපිටාවට ද්වේෂ කිරීමක් අර විදියේ විවේකයක් මට නැවත ලැබෙන්නේ නැහැ කියන වගේ දෙයක් ඕක පිටිපස්සේ සැඟවිලා තියෙනවා වෙන්න පුළුවන්. ඒක නිසා සාමාන්‍යයෙන් මේ වගේ తాවකාලිකව මතුවෙන දේවල් අපි තේරුම් ගන්න ඕනේ මේක මේ නිකන් මේ අවධියක් පහුවෙන්. ඒ අවධිය පහු කරන සුදුව ඒක දක්නාසුලෝ කල් ගෙවන්න. එතකොට අර අඬලා නැහැ, කාලෙකින් අඬලා නැහැ කියන දඬන්නත් බෑ කියනවනේ. එහෙමම නෑ ඉතින්. කාලෙකින් අඬලා නැති කට්ටිය වුණත් අඬන අවස්ථා තියෙනවා. ඊට පස්සේ වමනේට එනවා නම් වමනේ කළා, අඬනවා නම් අඬලා. ඒක පිට කළා දාන එක යහපත්. ගොඩක් වෙලාවට මේ වගේ කෙටි කාලයකට මෙහෙම අදකින්න ලැබෙන දේ අර අර ඇතුළත නිකන් ද්වේෂයක් සැඟවිලා තියෙන්න පුළුවන්. මේ පේන්නේ නිකන් මේ පාළුව තනිකම මනාපයි වගේ. නමුත් ඇතුළත තියෙන දේශය. ඔය දේශයම අපි හිතමු දිගටම අර විදිහේ විවේකකම ඉන්න ලැබුණා කියලා. එතකොට වෙනස් විදිහක ඔන්න පිට දානවා. දැන් ගෙදර ඇවිල්ලානේ ඔය විදිහට පිට දාලා තියෙන්නේ. ඒක නිසා තේරුම් ගත යුතු තමයි මේක මෙහෙම නිකන් අර මේ తాවකාලිකව දවසෙන් දෙකෙන් මාසෙන් දෙකෙන් සතියෙන් දෙකෙන් කෙලවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. ඒ වෙනුවට මේ වගේ අත්දැකීම් සිය දහස් ගණනක් හරහා යනකොට යනකොට අය ගානක් නැති වෙනවනේ මොකාව. අය නිකන් මේ විදිහට මේ කලකිරිලා නීරස වෙලා ඇඬුවත් ගානක් නෑ, වමනේ ගියත් ගානක් නෑ. එහෙම නැත්නම් අර විදියට ආප වර්ධේවල් අල්ල බදාගෙන ඒක රස වෙලා ඒකම කාගෙන ඉන්නකොට ඒ ගානකුත් නෑ. ඔන්න ඔය දෙක තුනම ගානක් නැති වෙනවානේ ওই විදියට නැවත නැවත සිය දහස් වරක් අත්විඳිනකොට. අන්න ඒක තමයි නියම සමබරතාවය, නියම මැදුම් පිළිවෙත කියලා හිතාගන්න. ඔය වගේ දේවල් తాවකාලිකයි. එතකොට එනකොට මේක මහා ලොකු දෙයක් කියලා දැනුණට අර මේ අත්දැකීම හරහා සිය දහස් වරක් නැවත නැවත ওই විදිහ අත්දැකීම් ගොඩක් හරහා ගියොත් තේරෙනවා මේක ඇඬුවා කියලා ගානකුත් නැහැ, වමන කරා කියලා ගානකුත් නැහැ, මේ නීරස වුණා කියලා ගානකුත් නැහැ, නැවත රස වුණා කියලා ගානකුත් නැහැ, නැවත ආව හොඳට බඩ පුරෝගත්තා කියලා ගානකුත් නැහැ. ඔන්න ඔය විදිහට ඔය ක්‍රියාවලිය හරහා ගමන් කරන්න. ගොඩාක් වෙලාවට අර ඔය රෝග ලක්ෂණ ටික අනුව නිකන් මම කියන්නේ මට හිතෙන විදිහ මට තේරෙන්නේ අර කාර්ය බහුල වෙලා ඉඳලා අර විදිහේ යම් කිසි විදියක විවේකයක් ලැබුණාම ඒ විවේකය දවස් කිහිපෙණි තියෙන. නැවතත් ආපසු සුපුරුදු ජීවිතයට යන්න වෙනවනේ. එතකොට සුපුරුදු ජීවිතයට නිකන් ද්වේෂ කිරීමක් වගේ එකක් තියෙනවා. ඒකයි අරකයි දෙකම කලවමක් වගේ දෙයක් ඕකට හේතු කාරණා වෙන්න පුළුවන්. කෙසේ නමුත් අපි මේ වගේ අත්දැකීම් බොහෝ ගණනක් හරහා ගියොත් මොකද වෙන්නේ? ඔය 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 දෙකේම රසයක් නැතු යනවනේ. අන්න ඒක තමයි නියම ක්‍රමවේදය. අර විදියට භාවනා මධ්‍යස්ථානයකට යනකොට ඒක පිළිබඳ ලොකු සන්තෝෂෙකුත් නැහැ. ඒකෙන් නික්මිලා එනකොට එහෙම ලොකු ශෝක කිරීමකුත් නැහැ. ගෙදර එනකොට එහෙම ලොකු සන්තෝෂ වීමකුත් නැහැ. ගෙදරින් පිට වෙලා යනකොට ලොකු ශෝක කිරීමකුත් නැහැ. ඉතින් ඒ විදිහේ තත්ත්වයක් අපේ හිත තුළ ඇති වෙන්න ওই විදිහේ වටවලලු කීයක් කරකෙන්න වෙයිද? නමුත් ඒකම තමයි ක්‍රමවේදය. නැවත නැවත මේ විදිහේ පුහුණුවක යෙදෙමින් මේන අත්දැකීම් වලට මුහුණ දෙනවා. එහෙම බැලුවොත් අත්දැකීම් අවස්ථා කොතෙකුත් තියෙනවා. ඒ පුහුණුවක යෙදෙනවා කියන මානසිකත්වය විතරයි අඩු. ඒක තියෙනවා නම් අපිට ජීවිතේ කොතෙකුත් අවස්ථා එනවා. එන අවස්ථා එන්නිය දැක සතුට නොවි ඉන්න අවස්ථා ගොඩාක් තියෙනවා. යන්නිය දැක ශෝක නොකර ඉන්න අවස්ථා ගොඩාක් තියෙනවා. අනේ පුහුණුවට බර වෙලා කරගෙන ගියාම හරි ඕක తాවකාලිකව වමනි කරනවා නම් වමනි කරලා, අඬනවා නම් අඬලා, පිට කළ දැමීම යහපත්. එතකොට දෙයක් නැහැ. ඔකට හේතු කාරණා හොයලා වැඩකුත් නැහැ. දැන් මේ ඉන්දියා පවගේ දවසක ඒ මනුස්සයා සයිකොලොජිස් කෙනෙක්. එතකොට යානේ ඇවිල්ලා අපිට කියලා දෙන්න ඕනි. මිනිහා මාස 3ක් විතර නැවතිලා ඉන්දියා ජර්මන් කාරෙක්. ඌ ඇවිල්ලා කියනවා මේ ඉන්න කාලේ අතරමැදදී මට හිතාගන්න බෑ මගේ මේ ඇතුලෙන් මහා නිකන් දුකක් වෙහෙසක් වගේ එකක් එනවා. මට මේක ඈ ගහලා අඬන්න හිතෙනවා. මොකද්ද මේකට හේතුව? මොකද්ද මේ 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 කියලා අහනවා. මෙහෙම හිතුවිල්ලක් මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ මේකට හේතුව. එයා අහනවා අපෙන්. නැත්නම් එයා තමයි කියන්න ඕනේ. ඉතින් මං ගෝවා අඬනවා නම් අඬන්නේ. අඬලා ඉවරයක් කරන්. ඊට පස්සේ දවස් 3ක විතර පස්සේ ඇවිල්ලා කියනවා පහුගිය දවසක මං හොඳටම ඇඬුවා. කිගගහ ඇඬුවා. මේ වගේ පුරුෂයෙක්ට නොගැලපෙන විදියට ඇඬුවා. මේ මගේ ජීවිතේ අඬලා නැති විදියට ඇඬුවා. හැබැයි මට ඊට පස්සේ සහනයක් දැනෙනවා. එතකොට සමහර විට අන්න අර මොනවද යටිපහුවෙලා තියෙන දේවල් එන්න පුළුවන් පිට දාන්න එන්නේ මේ විදියට. මේ වෙලාවට ඒක පිට කළ දාන එක යහපත්. කිර කර ගන්නවට වැඩිය. එහෙම පිට කළ දැම්මහම අර 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 ලොකු සයිකල් එකක් යන තියෙන එක සමහර විට මේ ෂෝට් සර්කිට් වෙනවා කියන්නේ ෂෝට් සයිකල් වෙනවා කියන්නේ අර නිකන් අර ලොකු රවුමක් යන දෙයක් නැහැ. ඕක ආපහු එතනින්ම බිඳිලා යනවා. අන්න මේ විදියට මුහුණ දෙන්න ඒ විදිහේ පරීක්ෂණයක යෙදෙන්න කියලා අපි කියමු නේද?
බොහොම පින් ස්වාමීන් වහන්සේ මේ ඒක බොහොම පැහැදිලි දැන්. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. රාජිකා අත ඔසවාගෙන ඉන්නවා. රාජිකා ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් ඔබේ ගැටලුව.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. මේ ඔබ වහන්සේගේ දේශනාව අහගෙන ඉඳද්දි සහ නදීප්ගේ ප්‍රශ්නයත් එක්ක මට මේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් ස්වාමීන් වහන්ස ඉදිරිපත් කරන්නේ. මට දන්නේ ප්‍රශ්න හරියට වර්ණගා ගන්න පුළුවන් වෙයිද කියලා. දැන් ඔබ වහන්සේ කිව්ව විදිහට එන්නිය දැක්ක සතුටු නොවෙන්න නොවෙන්න සහ යන්නිය දැක්ක දුක් නොවෙන්න කියන එකනේ මේ දේශනාවේ හරය වගේ උනේ. දැන් මට දැනෙන විදිහට නම් දැන් කවුරු හරි, ඒ කියන්නේ අරමුණක් හරි මොනවා කෙනෙක් හරි අපි ජීවිතේ එනකොට ඒ සතුටු වෙනවා කියන එක ඒක ඔටෝ වෙන දෙයක් කියලා මට හිතෙනවා. ඒ කියන්නේ එක මගේ පාලනයෙන් තොරයි කියලා මට හිතෙනවා. අනිච්චානුගත වෙනවා. හැබැයි දැන් ඒකට මම දක්වන රියැක්ෂන් එක මට ඉච්ඡානුගතයි. ඒක මට කන්ට්‍රෝල් එකක් මට තියෙනවා කියලා තමයි මට දැනෙන්නේ. එතකොට එන්නියතක සතුටු වීම සහ යන්නියතක දුක් නොවීම කියන එක ඔටෝමැටිකලි වෙනවා මට මට පැහැදිලි වෙන විදිහට මගේ අත්දැකීමෙන් මම කියන්නේ. හැබැයි මම ඒක දැක්කොත් දැන් මොනවා හරි මෙහෙම දෙයක් වෙනවා කියලා මගේ ඇතුලෙන් මම මේකට ප්‍රියයි, මේක මට ප්‍රියයි, මම මේකට ප්‍රිය වෙනවා කියන ඒ සෙන්සේෂන් එක මට දකින්න පුළුවන්. එතකොට එහෙම දැක්කොත් මට ඒකට තියෙන රියැක්ෂන් එක මගේ කන්ට්‍රෝල් එකේ තියෙනවා. හැබැයි එහෙම සතුරු වෙනවද නොවෙනවද කියන එක මේ මට තේරෙන විදිහට ස්වාමීන් වහන්සේ මගේ කන්ට්‍රෝල් එකේ නෑ වගේ තමයි මට දැනෙන්නේ. මට ඒක ඔබ වහන්සේගේ දේශනාව ඇතුළතත් එක තැනක එහෙම කතාවකුත් මට නිකන් තේරුණා වගේ වුණා. මට නිකන් ඒක චුට්ටක් පැහැදිලි කරගන්නයි ස්වාමීන් වහන්සේ මම කතා කරේ. මට හිතෙන විදිහ හරියට එතන වැරද්දක් තියෙනවා නම් ඒක කොහොමද නිවැරදි කරන්න කියලා ගෞරවණීය ලස්සන ස්වාමීන් වහන්සේ.
ඔය නිරීක්ෂණය හොඳයි. ඒ කියන්නේ ඇත්තටම මේ අපි නිකන් අර මේ අනිච්චානුක වගේ තමයි ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ පාලනයෙන් තොරව සතුටු වෙලා ඉවරයි බලනකොට. හරි. දෙවනුව අර පස්සේ ඒ පසුවය පසු වෙන වළිග කොටසට පාලනයක් තිබුණාට මුලින් සතුටු වෙලා ඉවරයි. එහෙම නැත්නම් දුක් වෙලා ඉවරයි, ශෝක කරලා ඉවරයි. ඒක හරි. ඒක කාලයක් තිස්සේ අපි හිතමු ඇබ්බැහියක් වගේ පුරුදු වෙච්ච ස්වභාවයක් අපි තුල තියෙනවානේ. ඒක කමක් නැහැ. ඒක දක්නාසුලුව කල් ගෙවීම තුලින් නැත්නම් ටිකෙන් ටික ටිකෙන් ටික හරි කී විදිහේ විභවයක් අපිට හදාගන්න පුළුවන් කියන අදහස තමයි මෙතන තියෙන්නේ. ඒතකොට දක්නාසුලුව කල් ගෙවීම තමයි ක්‍රමවේදය. එහෙම නැතුව මේවා එකපාරට ක්ෂණිකව නතර කරන්න බෑ. ඒ වෙනුවට මේ භාවනාවක් කරන කෙනෙක්, පුහුණුවක යෙදෙන කෙනෙක් අපි හිතමු මේ කාලය පිළිබඳ එච්චර ලොකු තදියමක් ඇති කරගන්න ඕනේ නැහැ. ඒ වෙනුවට තමුන් මේ වැඩේ ඉන්නවා, මේ පුහුණුවේ ඉන්නවා, මේ බස් එකේ නැගලා ඉන්නවා කියන අදහසින් කරගෙන යන්න ඕනේ. කරගෙන යනකොට අර තැපෑලෙන් තමයි වදින්නේ ඇත්තටම ප්‍රතිඵල. තැපෑලෙන් වදිනවා කියලා කියන්නේ තැපෑලෙන් තමයි වදින්නේ. එතකොට තැපෑලෙන් වදිනකන් ඉවසන්න බැරි වුන් ඉතින් අතන දමල ගහලා ගියාම එතකොට ඒකේ ප්‍රතිඵලයක් දකින්න බෑනේ. ඒක නිසා මේක ඇත්තටම මේ ප්‍රතිපදාව ගත්තොත් මේක මේ කාලෙත් එක්ක තමයි මේක සටන තියෙන්නේ. හටන තියෙන්නේ කාලෙත් එක්ක. කාලෙත් එක්ක මේ හටනට මුහුණ දෙන හැකියාව තමයි පරීක්ෂා වෙන්නේ. ඒක තමයි නියම පුහුණුව බවට පත් වෙන්නේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ හතක් කරන්න කියන්නේ ඒකනේ. හතක් කරනවා කියන එක ලේසි නෑ. හත කරනකොට ආයි සම්පූර්ණ චක්‍රේ කැරකිලා අනිත් පැත්තටම යනවා සමහර වෙලාවට. නමුත් අන්න හතක් කරනකොට තේරෙනවා අර විදියට කාලයක් කිරීම තුළ කොහොමද වෙන්නේ කියලා. ඒක ගොඩ දෙනෙක් නැති හැකියාවක්. ඒක ගොඩ දෙනෙක් හිතනවා මේ මෙතන හරියන්නේ නැහැ, වෙන තැනකට යනවා, මාසෙයි දෙකයි තුනයි හතරයි අනේ දන්නේම නැතුව කොහෙදෝ ගිහිල්ලා අතරමං වෙලා. ඒක නිසා කළ යුත්ත තමයි හරි කමක් නැහැ, කොහොම හරි කමක් නැහැ, මේකෙම යෙදිලා ඉන්නවා. මොකක් හරි විශ්වාසවන්ත දෙක යෙදිලා ඉන්නවා, පුහුණුවක යෙදිලා ඉන්නවා, භාවනාවක යෙදිලා ඉන්නවා. මේ විදිහට කටයුතු කරගෙන ඉන්නවා. තදියමකුත් නැහැ. මුල් දවස්වල නම් තදියමක් තියෙනවා ඇත්තටම. පහුපව වෙනකොට තේරෙනවා තටමල මේක කරන්න බෑ. තටමන්න ගියාම වෙන ලෙඩ රෝග. ඒකින්ද ඔහි වැටිලා ඉන්නවා. මේ විදිහට කල් ගෙවනවා. දැන් පහුගිය දවසකත් ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා මේ පුදුම රස්නේ කියලා මගෙත් ඉතින් දෙනවා. එහෙම හොඳත් නෑ අප්පා එහෙම කියන්න. මං කෝ වයසක හාමුදුරු කෙනෙක්. මං කෝ ඒකනේ ස්වාමීන් වහන්සේ රස්නේනේ මේ ආණ්ඩුවෙන් මේ විදියට අනතුරු ඇඟවීමකුත් කරලා තියෙනවා. හීට් ස්ට්‍රෝක් එකයි කියලා ඔබ වහන්සේ කොහොමත් පරිස්සමෙන් කියලා මං කිව්වා නිකන්. ඉතින් එහෙම නිකන් කිව්වා. ළඟින් හාමුදුරු කෙනෙක් කියනවා එහෙම කියන්න හොඳ නෑ අප්පා. එහෙම කලබල කරවන්න එපා. කියලා. කොයිසේ නමුත් ඉන්දියාවේ එහෙම ඉතින් කට්ටිය මැරෙනවනේ මේක උස්න වැඩි වෙලා මෙහෙනු මැරුණාට. ඉතින් කෙසේ නමුත් ඉතින් කියන්න බෑනේ, කියන්න බෑ. හරි, එතකොට දැන් මලා කියමුකෝ. අයියෝ දැම්ම මැරිලා බෑ, තාම මේ 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 නිවන් දැක ගන්න උනේ නෑ කියලා හරියන්නේ නෑනේ. එවනට කියන්නේ තියෙන මගේ වැඩේ මම කරා. හරි, කරන්න පුළුවන් උපරිමෙන් කරා. හරි, නිවන් ලැබුණ නෑ, ඉතින් කරන්න දෙයක් නෑ. ඒ කරුණු කාරණා ඒකට ගැළපිලා එන්න එපැයි. අපි හැම වෙලේම හේතු සම්පාදනය කරනවා. හැබැයි ඉතින් ප්‍රතිඵල ලැබෙයිද කියලා අපිට දවසක් ප්ලෑන් කරන්න බෑ. අර කිකිලි 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 ගඳ ගස්සන උපමාව කියන්නේ භාග්‍යතුන් වහන්සේ. මේ බිත්තර ටික දාලා මේ කිකිලි මේක රකින්න නැතුව යනවා. මේ පැටවෙයි දානන්ද කියලා හනන්නේ නෑනේ. හනන්ද නෑනේ ස්වාමී. එහෙනම් මේ කිකිලි භාගෙට රකින්නවා. බාගෙට රකින්නවා. බාගෙට රැක්කහම පැටව වේ දානන්ද. එන්නේ නෑනේ ස්වාමීනි. මේ මේ විදිහට රකින්න නැතුව මේ කිකිලි අපේක්ෂා කරොත් මගේ මේ බිත්තර බැලිලා දැම් පැටවුනික් මේවා, දැම් පැටවුනික් මේවා. ඒ එහෙම හරිද? නෑනේ ස්වාමීනි. බාගෙට රැකලා මේ කිකිලි අපේක්ෂා කරොත් දැන් එයි, දැම් පැටව වේයි, දැම් පැටව වේයි කියලා හරිද? නෑනේ ස්වාමීනි. රැක්කේ නෑනේ ස්වාමීනි. හරියට රැක්කේ නෑනේ ස්වාමීනි. අන්න භාග්‍යතුන් වහන්සේ කියනවා, හැබැයි තව කිකිලියෙක් ඉන්නවා. මේකි දැන් පැටවු වෙයිද, දැන් පැටවු වෙයිද කියලා හොයන්නේ නැහැ. ඒ වෙනුවට බිත්තර රකින්න නියමාකාරයෙන් කුකුළු ගඳ ගස්සනවා. ඒ කිකිලිට එන්නෙත් නැහැ අදහසක් මේ පැට බිත්තර නික්මිලා, බිත්තර පිපිරිලා පැටවු නික්මුණොත් යහපත් කියලා. හැබැයි නික්මෙනවා, සුදුසු කාලෙදි නික්මෙනවා. ඒක තමයි කියන්නේ. ඒක නිසා තේරුම් ගත යුත්තේ තමයි තමුන්ගේ වැඩේ කරන්න. ලැබෙනවා නම් නිවන් ලැබෙයි. නැත්තම් මොකද? නැත්තම් කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන උපරිමෙන් කරා. හීට් ස්ට්‍රෝක් එකක් ඇවිල්ලා මලොත් ඒ මරණය සතුටින් බාර ගන්න පුළුවන්. හරි, ඒ එන්නේ ඒ ඒ ඒ බැල්ම තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව හඹාගෙන ගිහිල්ලා ගන්න බෑ ඕක. ඒකයි අවුල තියෙන්නේ. ගොඩ දෙනට වැරදින පොට තමයි ඒක හඹාගෙන යනවා. හඹාගෙන ගියාට තටමලා ගන්න බෑ. වෙනුවට මේ අවශ්‍ය දේ කරන්න. දවසට පැය දෙකක් සක්මනක් පරියන්කයක් පුරුදු කරන්න. තම තමන්ගේ ජීවිතවල වැඩ තියෙනවනේ, ඒවත් කරගෙන ඉන්න. ඔහොම ඉන්නකෝ මාසයක් දෙකක් තුනක්, අවුරුද්දක් දෙකක් තුනක් ඉන්නකොට ඔන්න තේරෙනවා, ඉස්සර තරම් එන්නිය දැක සතුටු වෙන්නේ නැහැ. ඉස්සර දැක යන්නිය තර දැක ඉස්සර තරම් යන්නිය දැක ශෝක කරන්නේ නැහැ. අන්න මොකද්දෝ එකක් වෙනස් වෙලා තියෙනවා. කලින් මෝඩකමම තමයි. හැබැයි මොකද්දෝ වෙනසක් නැතුවත් නෙමෙයි. කලින් පිස්සම තමයි. හැබැයි මොකද්දෝ වෙනසක් නැතුවත් නෙමෙයි. ඉතින් ඒක දක්නාසුලුව කල්ගෙවීම තමයි ක්‍රමවේදය.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඒක කියනකොට මට හිතෙනවා, දැන් කාලයක් කරනකොට මට තියෙන්නේ, දැන් ඉස්සර නම් එනකොට දකින්නෙත් නෑ, යනකොට දකින්නෙත් නෑ, රියැක්ෂන් එක විතරයි දැක්කේ. උනාට දැන් අඩු ගානේ දැන් එහෙම මොනවා හරි බාහිර යමක් වෙනකොට මගේ අභ්‍යන්තරයේ වෙනසක් වෙනවා කියන එක. ඒ කියන්නේ මට මේකට ප්‍රියතාවයක් ඇති වෙනවද, අප්‍රියතාවයක් ඇති වෙනවද කියන එක මට නිරීක්ෂණය කරන්න පුළුවන් කියන එක මට දැනෙනවා. සමහර වෙලාවල අර කියනා වගේ අර රියැක්ෂන් එක නොකර ඉන්න පුළුවන් අවස්ථා තිබුණාට, තාම සමහර අවස්ථාවලදී රියැක්ෂන් එක ගියාට පස්සේ තමයි දැනගන්නේ ඉතින් ප්‍රමාද වැඩි කියලා. ඒ උනාට ඉතින් කරගෙන යනවා ස්වාමීන් වහන්සේ. ඉතින් මේ ඒකත් මත එකතු කරන්න හිතුණා ඔබ වහන්සේ මේ.
ඔව්, අපිටත් එහෙම දෙයක් දැනෙනවා. දැන් ඉස්තර රාජිකා එනවා දැක්කෙත් නැහැ, යනවා දැක්කෙත් නැහැ, හැම වෙලේම ඉඳියානේ. දැන් ඉතින් කාලෙකින් කලාතුරකින් එනේ ඉඳ නිකන් එනකොට එන බව පේනවා. යනකොටත් යන බව පේනවා. ඉස්සර අපිටත් එහෙම පෙවුනේ නැහැ. හැම වෙලේම රාජිකායි ඉන්නවනේ, හැමදාම ඉන්නවනේ. අර හැමදාම දකින කුකුලාගේ කර්මලා වගේ තමයි. දැන් බොහොම කලාතුරකින් ඉන්නේ. ඉතින් දැන් කියනවා රාජිකා නදීපුණත් නිකන් ආයි නිකන් පිළිගැනීමේ කතාවක් කරලා තමයි රාජිකාව බාරගන්නේ. එතකොට ඉස්සර වගේ නෙමෙයි, දැන් එනකොට පේනවා. කලින්ට වැඩිය හොඳට අල්ලන්න පුළුවන්. ඒක හොඳයි ප්‍රතිපදාවේ ඉදිරියට.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පිං ඒ පැහැදිලි කිරීමට. තව බන්දුලා මමට අවස්ථා දෙන්න කලින් වචනයක් කියන්න, මේ ලීලාංගක සඳහන් කරා වගේම අත්දැකීමක් මටත් මේ පාර බ්‍රිස්බේන් රිට්‍රීට් එකට ගිහිල්ලා ආවට පස්සේ, කියන්නේ මට තේරෙන එක නිකන් ලොකු දෝලනයක් වගේ. එක කාලෙකදී අපි දැන් මේ අර අර අතන ඉඳලා ඒ අල්පේච්ච ජීවිතේ ඉඳලා ආපු ගමන් මට ඒක නිකන් මන් දන්නේ මේ මේ කාම ලෝකෙත් එක නිකන් එකපාරට අර නිකන් මොකද්ද අභ්‍යවකාශික ඉඳලා රොකට් එක මේ වායුකුලට ආව නිකන් අර ඒක රිජෙක්ට් කරන ගතියක් වගේ මට නිකන් මේ කිසිම දෙයක තේරුමක් නැහැ නේ මොකද්ද මේක වගේ කාලයක් දැනෙච්ච දවස් කීපයක් වගේ දැන ඊට පස්සේ ඉතින් ඔක ටික දවසක් මේ රුටින් එකට වැඩනම හරි ගියා වුණාට ඒ ලිලංකක් එක මතක් කරපු නිසා මටත් ඒ අත්දැකීම මේ පාර රිට්‍රීට් එකෙන් පස්සේ මමත් එක්ස්පීරියන්ස් කරා කියන එකත් මතක් කරන්න ඕන කම තිබුණා ස්වාමීන් වහන්සේ බොහොම පිං අවස්ථාව ලබා දුන්නට තෙරුවන්
තනි
සරණයි
කරම ද්වේෂේ, තනි කරම ද්වේෂේ, ගෙදර මනුස්සයා එක තියෙන ද්වේෂේ, ගෙදර ළමයි එක තියෙන ද්වේෂේ, ආපහු මුන්ට වෙලා කන්න දෙන්න ඕනේ, ආපහු මේ ගෙදර වැඩ කරන්න ඕනේ, අනේ ආරණ්‍ය එකට භවනා මධ්‍යස්ථාන එකට වෙලා ඉඳියා නම් කොච්චර යහපත්ද කියලා මතු වෙලා එන්න පුළුවන්. හැබැයි බැරි වෙලාවත් භවනා මධ්‍යස්ථාන එකට ගිහිල්ලා මාස දෙක තුනක් ඉඳලා බලන්න ඕනේ. ඒකේ ඉන්නේ කට්ටියට මූදේ පීනගෙන යන්න වෙන ඕස්ට්‍රේලියාවට, නැත්නම් බෝට්ටුවක නැගලා යන්න වෙන ඕස්ට්‍රේලියාවට. ඒකෙන්ද මෙහෙම එන්න එපා, වැරදිලාවත් මාස දෙක තුනක් නවතින්න කියන එම අදහසකින්.
පින් රාජිකා බන්දුල සොයිස මහත්මයාට අවස්ථාව ගන්න පුළුවන් දැන්.
අවසරයි ස්වාමීන් වහන්ස, මේ අපි සාකච්ඡාව කොච්චර රසවත්ද කියලා හිතනවා ස්වාමීන් වහන්සේ කාලෙකින් මේක සහභාගී වුණේ. ඉතින් හරි බොහොම ප්‍රායෝගිකයි ස්වාමීන් වහන්සේ මට කියන්න තිබුණේ මේ ඉතිරික ලාපයක ඉතින් ලොකු අවස්ථාවක් ලැබුණ කියලා හිතන ස්වාමීන් වහන්සේ මේ පරිසරයේ වටපිටාව වහන්සේලා දැක බලා ගන්න ලැබුණේ ගැන ස්වාමීන් වහන්සේ භාවනා කිරීමේදී මේ පළවෙනි දවස් මම හිතන පළවෙනි දවසේ ටිකක් භාවනා කරුණා ස්වාමීන් වහන්සේ මේ ඊට පස්සේ දිගටම නිදාගත් එක තමයි කරේ ස්වාමීන් වහන්සේ. අන්තිමට එන දවසේ ලඟ වෙලා තමයි මේ ඔන්න ටිකක් හොඳට වාඩි වෙලා මේ මම ඇත්තටම ස්වාමීන් වහන්සේ පුටුවක වාඩි වෙලා හිටියේ. ඉතින් අන්තිම දවස්සයි දෙකයි තමයි ස්වාමීන් වහන්සේ හරියට ටිකක් යමක් කෙරුණේ. මට වහන්සේගේ මේ දේශනාවක් ඇහුණා, මං ඇහුණා පරණ දේශනා. ඒක වහන්සේ කිව්වා මේ ඇත්ත පුටුවක වාඩි වෙන එක හොඳ නැහැ, බිම වාඩි වෙන්න කියලා. ඉතින් මම ඇත්තටම පුටුවක වාඩි වුණේ කොන්දේ අමාරුවක් තිබෙච්චින්ද, නැවත වාරයක් සවනාස පැදුරෙන් බිමට වගේ බිම වාඩි වෙන්න කරගෙන යනවා. එතකොට මට පොඩි වෙනසක් තේරුණා, මේ විධිමත ගතිය ටිකක් අඩු වෙන බවක්. ඉතින් මං ඒක වහන්සේට දැනුම් දෙන්න ඕනේ කියලා හිතුණා. අර තෙරුවන් සරණයි.
ඔය ඒක තමයි අර නිකන් ආවට මොකද මේ වැඩේ එහෙම එකපාරට සෙට් වෙන්නේ නැහැ, කෙරෙන්නේ නැහැ. මේක තමයි වැඩේ. දැන් වැඩේ කියන්නේ දැන් අපි වුණත් එහෙමනේ. දැන් බන්දුල මහත්තයාවට මොකද බන්දුල මහත්තයාව දැකද බලා ගන්න වැඩි අවස්ථාවක් ලැබුණේ නැහැ නේ දවස් ටිකේ මට. නිකන් යන්තම් සුද දැක්ක විතරයි. සුද දැක්ක විතරයි නිකන් ආවා මතකයි, යම්කිසි කාලයක් ගත කරා මතකයි, ගියා මතකයි. මොකද වෙන වෙනේ වැයදිලා ඉන්නේ. ඔය නිදියගෙන ඉන්නවා වගේ ඉන්නවා සමහර වෙලාවට. සමහර වෙලාවට කොහේ හරි ගිහිල්ලා එනවා රවුමක්. හැබැයි වැඩේනේ ඉන්නේ අපි. අනේ එතනයි තියෙන ක්‍රමවේදේ. එතකොට තැපෑලෙන් හරි ඇවිල්ලා මේක වදිනවා. මොකද දවසෙන් දෙකෙන් නෑ ඔය ඉරියව් වුණත් බණේ හරියට අහලා නෑ. බණේ හරියට අහලා නෑ. ඒකේ කිව්වේ පුටුවෙන් පටන් ගන්න කමක් නෑ. හැබැයි ටික ටික බිමට බහින්. බිමට බහිනවා කියන එක මාස ගණන් අවුරුදු ගණන් ක්‍රමානුකූලව කරන කෙනෙක්ට තමයි පුළුවන් වෙන්නේ. ඉරියව්ව හැදිලා ඒවා ඒ පවර් ලයින් එක මොනවද channel වෙලා channeling වෙලා එන්න ඕනේ. බල රේඛාව හරි ගිහිල්ලා එන්න ඕනේ. ඒක දවසෙන් දෙකෙන් ගන්න බෑ. ඒක ක්‍රමානුකූලව ටිකෙන් ටික ඉරියව්ව, ආහාර, ඒ ප්‍රත්‍ය ස්වභාවය, ඊට පස්සේ කාල ගුණේ, ඊට පස්සේ තමුන්ගේ වැඩ කටයුතු, ඔය සියල්ල එකිනෙක 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 ලයින් වෙලා බල රේඛාව හැදිලා එන්න ඕනේ. එතකොට ඒක ක්‍රමානුකූල ගමනයි. ඒක තම තමුන්ගේ බැලන්ස් එකක්. ඒක නිසා පුටුවකින් පටන් ගන්න පුළුවන්. නමුත් බිමට බහින්න වෙනවා ප්‍රමාණිකූලව. ඒ ඉරියව්වේ ලොකු වෙනසක් තියෙනවා. මන් දන්නේ ඒක මොකද්ද කියලා. මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. ඔය කොහොම කරත් අර පරියංග ඉරියව්වේ හරියට සමබරව වාඩි වෙලා මේ භාවනාවේ යෙදෙන එක පුදුම වෙනසක් තියෙනවා. දැන් මම බැලුවා නිදිය ගන්න ඉරියව්වේ බැලුවා. නිදිය ගන්න එකනේ ලාභ. නිදිය ගන්න ඉරියව්වේ මොකද පරියංග ඉරියව්වේ වාඩි වෙනවා කියන්නේ වෙහෙසයිනේ. දැන් ඊයේ වුණත් රෑ වෙලා ගිහිල්ලා නිදිය ගන්න ඉරියව්වට යන එක තමයි ලාභ. ජාමේ වෙලා නාන්න ඕනේ. නැත්තම් මේ දවස්වල යැපෙන්න බෑ. එතකොට දාඩි දාලා ඉවර වෙනකන් ඉඳලා නාන. 11 වටර් වෙලා නාන. නෑ නෑවා. ඊට පස්සේ නාලා ගිහිල්ලා නිදිය ගන්න එකනේ යහපත්. හැබැයි වෙහෙස වැඩි. නිදිය ගන්න ඉරියව්වේ අර විදිහට විවේක වෙන්නේ නෑ. හැබැයි පරියන්ක ඉරියව්වේ වාඩි වෙලා විනාඩි 15ක් ඉඳියොත් අන්න සමහර විට පැයක්මාරක් නිදිය ගත්තා වගේ විවේකයක් විවේක මනසකින් නින්දට පුළුවන් පිවිසෙන්න පුළුවන් ගතියක් වාඩි වෙලා එන පුටුවක වාඩි වුණාට ඕක එන්නේ නැහැ. ඒකෙන් පුටුව ප්‍රතික්ෂේප කරන්න බෑ. සමහරු ඉන්නවා ඉරියව්වේ බැරි කට්ටිය. කමක් නැහැ පුටුවකින් පටන් ගන්න. හැබැයි බිමට බැහැලා අර සමබර ඉරියව්වක ඔය අර්ධ පద్මාසනේ වගේ හොඳයි. ඒ වගේ ඉරියව්වක මම ඒක තමයි මම ප්‍රොමෝට් කරන්නේ. මොකද පద్මාසනේ මට හරියන්නේ නැහැ. අතපය දිග වැඩිනේ. ඒ පద్මාසනේට ඔය කකුල් දෙක නවලා හදාගත්තාම ඒක ටිකක් වෙහෙස වැඩි. ඒ වෙනුවට ගන්න බුදු පිළිමේ නිස්සාරයෙන් තියෙන බුදු පිළිමේ දිහා බලලා මම නිකන් ඒක ප්‍රොමෝට් කරගෙන මම කියනවා බුදුහාමුදුරුවෝ ඉන්නේ මේ විදිහට මම මේ විදිහට ඉන්නවා කියන අදහසින් ඉන්නවා නිකන් අර කන්නවනවට ඈ කන්නවනවට අර කබර ගෝයා දල ගෝයා කිරිල්ල ඒක තමයි ක්‍රමවේද. කොහේසේ නමුත් ඒ වගේ සමබර ඉරියව්වක ඒ භාවනාවට සුදුසු ඉරියව්වක වාඩි වුණාම ඒකේ පුදුම වෙනසක් තියෙනවා. ඉතින් මොකද්ද මන් දන්නේ. ඉතින් ඒ බල රේඛාව පිළිබඳ අදහසක් නැතුව අපිට මේක කරන්න බෑ. හැබැයි බල රේඛාව දවසෙන් දෙකෙන් ගන්න ඕනෙත් නැහැ. ඒ වෙනුවට කාලයක් තිස්සේ කරන්. යෙදෙන්. යෙදෙනකොට 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 අර විදියට නිදියගෙන තමයි ඉන්නේ. හැබැයි ඉන්නේ ආරන් එකනේ. හරි. එහෙම නැත්තම් මේ ඇත්තේ නැහැ. ඔය දැන් දැනුත් ඔය තව චුට්ටකින් යනවා. මේ ගිහිල්ලා අද රෑ වෙලා තමයි ආපහු එන්නේ. හරි. ඒත් ඉතින් ඉන්නේ ආරන් එකනේ. මේ නිස්සරණ වනේ ඉඳලා නික්මිලා ගිහිල්ලා ආපහු නිස්සරණ වනේට එනවා. ඔය ඕකේ. ඔහොම ඔහොම ඉන්නකොට ඕකම තමයි ක්‍රමවේදය කාලයක් යනකොට. දෙගින්ද මන්දුල මහත්තයා ආපු එක ගැන අපි සන්තෝසයි. ඇත්තටම මමත් මොකද්ද ඔය එකක් කියලා ඒකටත් මිනිස්සයෙක් ඉතර ඉදිරිය දුණා ඇවිල්ලා කිව්වේ මොකද්ද ඔබ වහන්සේ මට කිව්වා මෙන්න මෙහෙම එකක් මම ඒක වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක්ට රිපෝට් කරා. ඇයි මං එදා එහෙම කතාවක් නිකුයි. මම ඉතින් ඔය පොඩ්ඩක් නිකන් එහෙම කිව්වට ගණන් ගන්න එපා. එහෙම නිකන් මෙන් නිකන් ආදරේට මේ කියන්නේ. දැන් රාජිකාඩු නම් මොනවාරි කිව්ව ගමන් තැපෑලෙන් එනවා ප්‍රතිපල ටික තව ටිකක් වෙලා යනකොට. එතකොට නෑ මේ ආදරේට කියන්නේ කියලා නිකන් එහෙම නිකන් පොඩක් තේරුම් ගන්න ඕනේ. නිකන් අපි එහෙම නිකන් පෞද්ගලික තරහක් එහෙම එකක් නෑනේ අපේ. දන්නේත් නෑනේ සමහර විට මේ මූණ දැකලත් නෑ. මං හිතුවා බන්දුල මාතය උසයි කියලා බලනකොට උස නෑනේ.
නෑ සාඥාස එච්චර එහෙම උස.
Zoom එකට අනුව නිකන් උසයි වගේ පෙවුනේ.
ඒකනේ. සුවිනවාස අර ප්‍රශ්න ගැන කියන්න තියෙන්නේ මේ වහන්සේට යමක් කිව්වම අපි කරන්න ඕනනේ.
හරි මං කියන්නේ කර කියන එක කරන්න ඕනේ. ඉතින් මම මේ නිකන් අර
ඒකයි සුවිනවාස කිව්වේ ඒක මේ වැඩි මොකද වරදක් නෙමෙයි කිව්වේ. මේ වහන්සේ කිව්වද ඒක කරා කියලා එක තමයි. ඒක මම හිතන්නේ මම ලියුප් එකත් ඇත්තටම මම ඒක අහුග සුවිනවාස ආපස්සට මේ ධම්ම කුසල සුවිනවාස බොහොම ලොකු විස්තරයක් කරා ඉගෙන මේ ඉතින් ඒක හොඳයි කියලා ඉතින් ලියපු වார்த்தාවත් බොහොමද බොහොමද
මේම දිගට එදිලා ඉන්නවන්නේ. ඒකම තමයි ක්‍රමවේදය. කාලෙත් එක්ක තමයි මේ හටන තියෙන්නේ. ඒක මතක තියාගන්න හැමෙලියෙන්. හතක් කරනවා කියන අදහසින් ඉන්න දැන් ගෙවල් වලින් 14ක් විතර කරන්න ඉති කමක් නෑ අවුලක් නෑ.
එහෙමයි සාරණස් බොහොමත්මක් මේ දේවන්ස.
හරි එහෙමනම් අපි අවසන් කරමු. මේ කට්ටිය පින් අනුමෝදන් කළා වැඩසටහන තම ඒ කට්ටිය වන්දනා කරගෙන අවසන් කරන්න කියන යෝජනාවෙන් මම මෙහෙන් සමු ගන්නවා.
හොඳයි ස්වාමීන්
වහන්සේ.
ඔබ වහන්සේට බොහෝම පිං. අද මේ ධර්ම දේශනාවයි ඒ වගේම කමඨහන් වලට පිළිතුරු සැපීමෙන් දීපු දායකත්වය පිළිබඳ ඔබ වහන්සේට බොහෝම පිං. තෙරුවන් සරණයි. නදීප්.
බොහොමත්ම පිං ලංකක්කා. වැඩසටහන සමාප්ත කිරීමට අවසාන වශයෙන් අපි සිදු කරන පුණ්‍යානුමෝදනාවට සූදානම් වන්නේ ඒ සඳහා බන්දුල මාමාට මම ආරාධනා කරනවා අද දිනේ පුණ්‍යානුමෝදනා සිදු කරන ලෙස ඔබට බාරයි බන්දුල මාමා. තෙරුවන් සරණයි.
හොඳයි නදීප්. අද දිනත් ධර්මයේ ස්වාමීන් වහන්සේට සභාවෙන් අවසරයි. අද දිනත් නමකීමට අවසරයි. මාගම ධම්ම කුසල ස්වාමීන් වහන්සේ ඔබ වෙනුවෙන් ධම්ම වටිනා ධර්ම දේශනාවක් සාකච්ඡා පාත්‍ර ලොකු මෙහෙවරක් සිදු කරා. අප කරගෙන යනවා මේ සතිමත් බව දිගටම පුරුදු කරගෙන යාමට. ඉතින් අපි ලබාගත්තු සීලුම පිනුත් උන්වහන්සේගේ දේශනාවේ පිනුත් උන්වහන්සේට ප්‍රථමයෙන්ම නිදුක් නිරෝගී සුවයත් උන්වහන්සේගේ යන ගමන සාර්ථක කරගෙන යාමට ශක්තිය බලය ලැබෙන්නත් අපගේ මේ සතුමත් බව පුරුදු කිරීමට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කරුණාවී ලොකු ස්වාමීන් වහන්සේ අනිකුත් නිස්සාරණ මොන ස්වාමීන් වහන්සේලා විශාල සේවාවක් කරන උන්වහන්සේලාටත් මේ පින් නිදුක් නිරෝගී සුව පිණිස ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්ෙන් නොපින්න යම් සමා වෙන්න මේ ඒ වගේම පින්ෙන් නොපින්න යම් කොටසක් අපිට මේ කොටසට අප කරගෙන යාම වැඩ කටයුතු වලට සහභාගී වෙනවා නම් එයටත් පින් අනුමෝදන් කිරීමටත් අපි මේ අවස්ථාව කරගන්නවා. මුලින්ම දෙවියන්ට පින් දීම. එත්තාවචා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවචා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඥාතින්ට මේගේ ඥාතින්ට පින්දීම ඉදම් හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ප්‍රාර්ථනා ගාථාව ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්‍යා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා. ස්වාමින්වහන්සේලා වන්දනා කිදීම උන්වහන්සේ නැතත් ගාත කියනවා. ඔකාස වන්දාමි බන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බ සාමිනා කතං පුඤ්ඤං මයිහන්තං සම්පං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයන් සප්තමේ පන්ති ඕකාස කමාමි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්තිතුං වරං. සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමි. සාදු සාදු සාදු.